ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නවසරයි. අද දින අප්‍රේල් මාසයේ 14 වෙනි දින ඉරිදා දිනයක්. අද අප රැස්ව සිටින්නේ ආධුනිකයන් සඳහා සතිමත් බව වැඩසටහනේ 186 වෙනි වැඩසටහනටයි. ඒ සඳහා නිස්සරණ වනය නියෝජනය කරමින් මේ වැඩසටහනට වැඩම කර ගෞරවනීය නම කියන්න අවසරයි. හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව අප සියලු දෙනා වෙනුවෙන් ඉතා ගෞරවයෙන් නමස්කාර පූර්වක පිළිගනු ලබනවා. ඒ වගේම මේ සූම් මාධ්‍ය ඔස්සේ සහ මික්සෙල්ලාර් මාධ්‍ය ඔස්සේ මෙම වැඩසටහනට සහභාගි වන්නා වූ සියලු දෙනාම ඉතාම ගෞරවයෙන් මේ වැඩසටහනට පිළිගනු ලබනවා. අද දිනේ අපගේ වැඩසටහන ආරම්භ වීමට නියමිතව තියෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් සතිමත් වීම පිළිබඳව කරන්නා වූ දහම් දේශනාවකින් සහ ඉන් අනතුරුව ලිඛිත වාර්තා සහ වාචික ප්‍රකාශ වූ ගැටලු ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන ප්‍රශ්නෝත්තර වාරයකින් සිදුකර අප මේ වැඩසටහන නිමාවකට ගෙනෙනු ලබනවා. ඒ සඳහා පළමු අංගයේ වශයෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් උපදෙස් වශයෙන් ලබා දෙන්නා වූ ඒ දහම් දේශනාවට අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරමින් සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ අස්මීමානස්ස යෝ විනයෝ ඒතං වේ පරමං සුඛන්ති.
සාතු සාතු සාතු.
පින්නත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද මේ අලුත් අවුරුද්දක් ලැබපු දවසේ අපිට යම්කිසි විදියක පොඩි වෙලාවක් ගත කරන්න ලැබිලා තියෙනවා. මේ විදිහේ කතා බහකට එකතු වෙන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් හැම දෙනාටම සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි බලමු අද දවසේ පොඩි කතා බහකට, එහෙම නැත්නම් ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ සඳහා යම් කිසි විදියක මේ අද ඉදිරිපත් වෙලා තියෙන පොඩි ගාථා කොටස අන්න අපිට අපේ ජීවිතවලටත් සම්බන්ධ කරගන්න පුළුවන්, මේ ගෙවෙන කාලයටත් සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක උදාන වාක්‍යයක්, සතුටු වාක්‍යයක් විදියට කරපු ප්‍රකාශයක් තමයි මේ අද ඉදිරියෙන් තියාගත්ත කොටස. එතකොට ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේගේ හිත තුළ මතුවෙච්ච යම් කිසි අදහසක්, සතුටු අදහසක්, උදාන වාක්‍යයක් මේ විදියට වචනෙට නැගෙනවා. ඒ වචනෙට නැගෙන්නේ මොන වගේ අවස්ථාවකද කියලත් මතක් කිරීම වටිනවා. ඒ සිදුවීම වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නුදුරේදීම ඒ යම් කිසි අවස්ථාවකදී මේ අර මුචලිංග නාග ඒ නාගරාජය ඇවිල්ලා මේ විදියට භාග්‍යතුන් වහන්සේ මේ රැස්සෙන්, මේ පීඩාවෙන්, මේ කුණාටුවෙන් ආරක්ෂා කරපු අවස්ථාවේ යම් කිසි විදියක ඒ සිදුවීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් නිකුත් වෙච්ච පීති වාක්‍යයක්, උදාන වාක්‍යයක් කියලා කියන්න පුළුවන්. එතකොට යම් කිසි කටුක අවස්ථාවක්, අපහසුතා සහිත අවස්ථාවක් පහ වුණා. එතකොට ඒ අපහසුතාවයට, ඒ කටුක ස්වභාවයට මුහුණ දෙන බලාපොරොත්තුෙන් වෙන්නේ නැති භාග්‍යතුන් වහන්සේ වැඩින් නැත්තේ. නමුත් අන ස්වභාව ධර්මයේ ආරක්ෂාවක් වගේ, ස්වභාව ධර්මයෙන් ලැබිච්ච යම් කිසි ප්‍රොටෙක්ෂන් එකක් වගේ අන්න මොකද උනේ, මේ විදිහට මේ නාගයෙක් ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේ මේ වැස්සෙන්, මේ කුණාටුවෙන් අත්වෙන පීඩාව අන්න වලක්කා ලුවා, ඒකෙන් ආරක්ෂා කරා. ඉතින් ඒ ආරක්ෂා කරපු වෙලාවේ සිදුවීමෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ උදානයක් යම් කිසි කොටසක් සඳහන් කරනවා. මොකක්ද ඒක කියන්නේ? සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ. ලෝකේ විරාගය, මේ ලෝකයෙන් දුරස්වීම, මේ ලෝකයෙන් විරාගවීම ගන්න සුවයක් විදිහට දැන කාමානං සමතික්කමෝ. කාමයන් ඉක්මෝනවා, කාමයන් ඉක්ම වූ ස්වභාවයක් තමන් තුළ ඇති කරගන්නවා. අස්විමානස්ස යෝ විනයෝ ඒතං වේ පරමං සුඛං. අන්න මේ අස්විමානය, මම වෙමි කියන යම්කිසි හැඟීමක් ගැනීමක් තියනවාද, ඒක දුරු කරනවා, ඒක හික්මෝනවා කියල ගන්නත් පුළුවන්. ඒ දුරු කිරීම හික්මීම මේ විදිහට ඒතං වේ පරමං සුඛං, මෙයම වෙනවා පරම සැපය, පරම සුඛය. ඉතින් ඔන්න විදිහේ ප්‍රකාශයක්, සතුටු වාක්‍යයක් මතක් කිරීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කරනවා. එතකොට අපි හිතුවොත් දැන් මේ ගෙවෙනා විවේක කියලා නම් කියන්න බෑ. නිවාඩු සමයක, අවුරුදු සමයක මේ විදියට කල් ගෙවනකොට අන්න යම් කිසි විදියක අපිත් මොන මොනවාද ආරක්ෂා සංවිධාන, යම් කිසි රැකවරණ, මේ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. මේ වගේ දේවල් අපි ඇති කරගෙන තියෙනවා. එතකොට ඒ විදිහේ ආරක්ෂක සංවිධාන, ඒ විදිහේ රැකවරණ අපිට නියම ආරක්ෂාවක්, නියම රැකවරණයක් වෙනවාද කියන විමසූම ප්‍රශ්නේ තමයි මෙතෙන්දී ඉදිරිපත් වෙන්නේ. අන්න ගොඩක් වෙලාවට අපි එහෙම හිතාගෙන ඉන්දියට මේ අපි ආරක්ෂාවක් සලසගත්තා, මේ විදිහේ රැකවරණයක් සලසගත්තා, මේ විදිහට අපි තමු ගෙවල් දොරවල් වේවා, ඥාති හිත මෛත්‍රාදීන් වේවා, යාන වාහන වේවා, මිල මුදල් වේවා, යම් කිසි රක්ෂණ ආවරණ වේවා, මේ විදිහේ නොයෙකුත් දේවල් ලං කරගෙන අපි හිතනවා අන්න අපිට ආරක්ෂාවක් අපි ලං කරගත්තා, මේ විදිහේ රැකවරණයක් අපි ලං කරගත්තා කියලා. ඉතින් මේ විදිහට උත්සාහ කරන්න පුළුවන්. ඒ උත්සාහයේ යම් යම් ප්‍රතිඵල නැතුවත් නොවේ, නමුත් අන්න ගොඩ දෙනෙක්ට කල් ගෙවනකොට, පහු වෙනකොට තේරෙනවා අර ආරක්ෂාව තුළම, අර රැකවරණයක් කියලා හිතාගත්ත දේ තුළම හිරකාරයෙක් බවට අපි පත් වෙනවා. ඒක බොහොම පැහැදිලියි. ඒක එකපාරට නොතේරුණාට කල් යනකොට තේරෙනවා. අපිට තේරෙනවා මේ සමාජයේ මේ පුද්ගලයෝ විදිහට මේ සමාජයෙන් ලැබෙන ආරක්ෂාව ගැන අපේක්ෂාවෙන් අපි ඉන්දියට, ඒ සමාජයෙන්ම අපිව අනාරක්ෂිත බවට පත් වෙනවා. ඊළඟ මේ තියෙන පහසුකම්, අපි හිතුවොත් ගමනාගමන පහසුකම් තියෙනවා, හයිවේ තියෙනවා, වාහන තියෙනවා. එතකොට ඒ විදිහේ පහසුකම් සලසලා තියෙනවා. නමුත් ඒ පහසුකම් තුලත් අන්න මොකද්දෝ අපහසුවක් වර්ධනය වෙලා එනවා. අපහසුවකට හේතුකාරණා, අපහසුවකට බීජ ඒ තුළ තියෙනවා. ඒ විදිහේ දෙයක් කෙනෙක්ට අත්දකින්න පුළුවන්. ඒ විදිහේ හැඟීමක් කෙනෙක්ට දැනෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත්, ඔය බොහොම ස්ථාවර විදිහට හැදිච්ච මම්පෙත්, ඒ විදිහේ හයිවේ, ඒ වගේ දේවල් අපිට ගමනාගමන පහසුව සලසනවා කියලා තමයි බැලු බැලමට පේන්නේ. හැබැයි ඒ හයිවේ තුලින්ම අන්න හැමතැනම විදින්න තියුණ හැකියාව, හැමතැනම ගමන් කරන්න තියුණ හැකියාව වලක්කෝලා තියෙනවා. මේ පාරෙන් එන්න, මේ ලේන් එකෙන් එන්න කියලා ඔන්න නීති රෙගුලාසි පනවලා තියෙනවා. ඒ විදිහේ මොකද්දෝ අමුතු උත්ප්‍රාසයක් මේ දේවල්වල තියෙනවා. පහසුකම තමයි සලසලා තියෙන්නේ, ආරක්ෂාව තමයි සලසලා තියෙන්නේ. හැබැයි ඒ පහසුකම තුළම අන අපහසුවක් මතුවෙලා එනවා. ඒ ආරක්ෂාව තුළම අන්න අර විදිහට යම් කිසි විදිහක අනාරක්ෂිත බවක් මතුවෙලා එනවා. ඒ විදිහේ මොකද්දෝ උත්ප්‍රාසයක් මේ ජීවිත තුළ තියෙනවා. ඒක හොඳටම තේරෙන අවධියක් තමයි මේ ගෙවෙනා අවධිය. මේ විදිහේ අවුරුදු සමයක, මේ විදිහේ උත්සව සමයක අන්න වැඩ රාජකාරී වලින් සමහර විට සතියක් පමණ විවේකයක්, නිවාඩුවක් ලැබෙන්න පුළුවන්. නමුත් ඒ විවේකය කොහොමද ගෙවෙන්නේ, ඒ නිවාඩුව කොහොමද ගෙවෙන්නේ කියලා බැලුවොත්, වැඩට ගියා නම් හොඳයි කියලා කොතෙකුත් හිතෙන් ඉඩ තියෙනවා මෙච්චර දුකක් නෑ වැඩට ගියානම්, මෙච්චර වෙහෙසක් නෑ වැඩට ගියානම්, මෙච්චර වැඩ රාජකාරි නෑ වැඩට ගියානම් කියලා ඇත්තටම දැනෙන්න පුළුවන්. ඊළඟට මේ විවිධ දේවල් කොතෙකුත් සිද්ධ කරන්න වෙනවනි. සමහර විට ඒ සූදානම් වීම, සැරසිලි, ඊළඟට පිරිසිදු කිරීම, ඔය වගේ විවිධ දේවල් මතුවෙලා එනවා. ඒව ඇත්තටම අපිට අවශ්‍යතාවයට කරනවාමත් නොවෙයි සමහර වෙලාවට. මේ ලෝක සම්මතයට මේ දවස්වල මේ ගෙවල් දොරවල් පිරිසිදු කරගත යුතුයි කියන සම්මතය නිසා සමහර විට ඒවැයි එදිලා ඉන්නවා. මේ දවස්වල අලුත් ඇඳුම් පැළඳුම් ගත යුතුයි කියන සම්මතය නිසා ඒවැ යෙදිලා ඉන්නවා. මේ විදියට මේ කටයුතු කළ යුතුයි කියන සම්මතය නිසා ඒවැ යෙදිලා ඉන්නවා. අර පහසුවක් විදිහට තමයි මේ දේ පටන් ගත්තේ. හැබැයි ඔන්න නොදැනීම අපහසුවක් මේ තුළ මතුවෙලා එනවා. ඊට පස්සේ තමුන්ගේ ඥාති හිත මත්‍රාදීන් එක කල් ගෙවන එක පහසුවක්, අපි ඒකට මනාපයි. හැබැයි අනිත් පැත්තෙන් දැන් මේ උත්සව සමයකදී මොකද වෙන්නේ? අන්න නිකන් අර පොටිවලිගයක් අල්ලගත්තා වගේ මේ අනවශ්‍ය ගමන් ගොඩක් යෙදෙනවා. අනවශ්‍ය පුද්ගලයෝ, අප්‍රසන්න පුද්ගලයෝ හමුවට පවා යන්න සිද්ධ වෙනවා. අන්න අර යම් කිසි විදියක මේ අවුරුදු සමයේ නෑගම් යනවා කියන නාමෙන් තමයි ඒක සමහර විට ඉදිරිපත් වෙන්නේ. ඉතින් ගිහිල්ලා අර පැය ගණනක් ඒ අකමැත්තෙන් නමුත් අපහසුයෙන් නමුත් ගත කළ එන්න වෙනවා. ඒගොල්ලෝ අපේ ගෙදර ආවොත් අන්න අපිටත් ඒගොල්ලන්ගේ ගෙදර යන්න වෙනවා. ඒගොල්ලෝ අපිට රෑ කෑම වේලකට ආරාධනා කරොත් ගිහිල්ලා කාලා තෑගි දෙයිලා එනවා මදිවට. දැන් ඉතින් අපිත් ආරාධනා කරන්න එපැයි. ඔන්න ඔය විදියට මොකද්දෝ එකක් තියෙනවා. මොකද්දෝ එකක් තියෙනවා. ඊට පස්සේ ඔන්න නැකත් වලට වැඩ කිරිලි. ඒ විදියෙම මොනවදෝ තියෙනවා. ඉතින් මේ විදියට මේ මේ නැකතට වැඩ කරන්න ඕනේ. ඒ නැකතට වැඩ කරොත් අන්න වැඩේ සුබයි. ඔන්න ඉතින් අතිඤ්ඤා ගහලා නැකත පටන් ගත්ත ගමන් ගිහිල්ලා ඒ රැකි රක්ෂා කටයුතු වලට අදාළ, අධ්‍යාපන කටයුතු වලට අදාළ දේවල්, ඊට පස්සේ ආහාර පාන ගැනීම, ওই විදිහේ විවිධ දේවල් අන්න නිකන් නැකතට කරන විදිහට බලාගෙන ඉන්නවා. එහෙම බලාගෙන ඉඳiata මොකද ඒ වැඩේ හරියට කෙරෙන්නේ නැහැ. ඒ වැඩේ පිළිබඳ අවධානයකින් කෙරෙන්නේ නැහැ. අර මොකද්දෝ කාගේදෝ රූකඩයක් වගේ අපි යම් කිසි දියක රංගනයක් ඉදිරිපත් කරනවා. අන්න ගිහිල්ලා පොතක් දෙකක් පොතක් අරගෙන පිටුවක් දෙකක් කියවලා දරුවා බොරුවට අනිත් පැත්තට ආපහු දුවගෙන එනවා. මේ මේ කිරිබත් කන්න. කිරිබත් කන්න. අර විදිහට වැඩ අල්ලලා කිරිබත් කන්න තියෙන නිසාද කොහෙද අර පොතේ පිටු පෙරලෙනවා. හැබැයි පොත ගැන අවධානයකින් නෙමෙයි, ඒ වෙනුවට මේ කළ යුත්තක් නිසා, මොකද්දෝ සම්මතයක් නිසා සිද්ධ කරනවා. ඉතින් ඔන්න විදිහට මේ ගෙවෙනා සමයේදී අපිට තේරෙනවා අපි මේ ආරක්ෂාවක් කියලා හදාගත්ත දේ ඒකම ඒ පද්ධතියම යම් කිසි විදියක විකෘතියකට ලක් වෙලා අපිව අනාරක්ෂිත කරනවා. අපි රැකවරණයක් කියලා මේ ලං කරගත්ත දේවල් ඒ පද්ධතියම අන්න යම් කිසි විදියක විකෘතියකට පත් වෙලා අපිට එරෙහි වෙනවා. අපි පහසුවක් කියලා ලං කරගත්ත මේ දේවල්ම යම් කිසි විදියක අන්න විකෘතියකට පරිවර්තනයකට පත් වෙලා අපිට අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් එන්නේ විදිහේ 아무තු අවදියක් තමයි මේ ගෙවෙන්නේ. කොටිවලිගයක් අල්ලගත්තා වගේ අවදියක් තමයි මේ ගෙවෙන්නේ. ඒ අල්ලගත්ත නිසා අතාරින්නත් බෑ. ওই විදිහේ මොකද්දෝ ප්‍රශ්නෙක වෙලිලා පැටලිලා බොහෝ දෙනෙක් කටයුතු කරනවා. ඉතින් සමහර කෙනෙක්ට ඒක නොදැනෙනවා වෙන්න පුළුවන්. සමහර කෙනෙක්ට ඒ විදිහේ අවධානයක් නෑ. ඒගොල්ලෝ අර වැඩේට පෙරේතකමින් ඒ වැඩේම යෙදෙමින් කරමින් කල්ගත කරන පිරිසකුත් ඉන්න පුළුවන්. එහෙම මිනිස්සු බහුලයි මේ ලෝකේ. නමුත් අපි හිතමු කලින් යම් කිසි විදියක මේ විදිහේ ප්‍රතිපදාවකට බැල්මක්, එහෙම නැත්නම් හැඟීමක් තියෙන, කලින් යම් කිසි විදියක බුදුන් පිළිබඳ අපේක්ෂාවක් ඇති කරගත්ත, ඒ විදියට බුදුන් දැකපු අන්න කෙනෙක්ට මේක මහා කරදරයක්, මේක මහා අවුලක් කියන හැඟීම ඉස්මතු වෙන්න වැඩි කල් යන්නේ නැහැ. අන්න ඒ වගේ කෙනෙක් දෙලොවක අතරමං වුණා වගේ ස්වභාවිකුත් ඒ තැනැත්තට මතු වෙලා එනවා. අර සාම්ප්‍රදායික දේවල් ඒ සම්මත තුල තමයි තාමත් කල් ගෙවන්නේ. හැබැයි ඒකට හිත දෙන්නෙත් නැහැ, ඒකට හිත බඳින්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? අන දෙලොවක් අතරමං වුණා වගේ ස්වභාවයක් මේ තැනැත්ත තුල මතු වෙලා එන්න පුළුවන්. මම මේ විදිහේ දේවල් කරගෙන ඉන්නවා, මම මේ වගේ වටපිටාවක තමයි ඉන්නේ. හැබැයි ඒ කරන දේවල් වලට මනාපයක්, කරන දේවල් වලට පෙරේතකමක් මා තුළ එපමණකට නෑ. මේ හිත දෙතෑවරයි. අන්න ඔය පළවෙනි පාරට වෙන දෙයක් නෙමෙයි. ඕකේ අතීතයක්, ඕකේ අතීතයක් පැහැදිලිව තියෙනවා. අන්න මේ විදිහේ හැඟීමක් පහළ වෙන්නෙම මේ ලෝකෙන් මිදීමක්, මේ ලෝකේ නෑලීමක්, යහපත් කියන හැඟීමක් පහළ වෙන්නෙම අන්න අර පෙර බුදුවරයෙක් දැකලා තියෙනවා, පෙර බුදුවරයෙක්ගේ දහමක් අහලා තියෙනවා, ඒ පාරමී යම් කිසි පමණකට පිරීලා තියෙනවා. අන්න ඒක නිසාම මේ තැනැත්තට තේරෙනවා මේ නාඩගමක මම යෙදිලා ඉන්නවා, මේ අටපිටාවක මම කටයුතු කරනවා. හැබැයි ඒ නාඩගම තුළ මොකද්දෝ හිස් බවක්, ශූන්‍ය බවක්, නොවටිනා බවක් තියෙනවා කියන හැඟීමක් මේ තැනැත්තට මතුවෙලා එනවා. අන්න ඒ හැඟීම, ඒ මතුවීම අපිට මේ අලුතෙන් මතුවෙන එකක්, මේ අද හඳුන ගන්න දෙයක් කියලා කියන්න අමාරුයි. එහෙම නැහැ, කොහෙදෝ පරණ ක්‍රියාවලියක්, පෙර බුදුන් දැකීමක්, මේ බුදුන්ගේ දහම තමන් තුළින් ක්‍රියාවත් කිරීමක් අන තියෙන නිසාම තමයි මේ විදිහේ හැඟීමක්, මේ විදිහේ අදහසක් මේ තැනැත්තා තුළ ජනිත වෙන්නේ. ඒක බොහොම පැහැදිලි. ඒ විදිහේ ස්වභාවයක්, ඒ විදිහේ දෙයක් අපිට දැකගන්න පුළුවන්. එතකොට මේ බුදුන් මේ ජීවිතයේදී හඳුනගන්න ස්වභාවයක් අපි තුළ ඇති වෙන්නේ කලින් දැකලා පුරුදු නිසා, කලින් යම් පමණකට හඳුනන නිසා. ඉතින් එන්නේ වගේ කෙනෙක්ට මේ අවුරුදු කෑවට අවුරුදු පිළිබඳ ප්‍රේමයක් නැති කෙනෙක්ට, මේ වැඩේ යෙදිලා ඉන්දියට ඒ වැඩේ පිළිබඳ ප්‍රේමයක් නැති කෙනෙක්ට, මේ විදිහට මේ හදාගත්ත රැකවරණයම අපිව අනාරක්ෂිත කරන බව දැනෙන කෙනෙක්ට අන්න මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ මේ ආමන්ත්‍රණය අදාළයි. අද දවසේ මේ ඉදිරිපත් වෙලා තියෙන මේ ප්‍රීති වාක්‍යයක් වගේ දෙයක් මේ සමහර විට ප්‍රකාශ කරන්නේ අපි දිහා බලාගෙන වෙන්න පුළුවන්. මොකද අපි මේ විදිහේ බොහොම ආරක්ෂිත සංවිධාන යොදාගෙන, හිසට උඩින් වහලක් හදාගෙන, ඉන්ෂුරන්ස් දාගෙන, යාන වාහන රැස් කරගෙන, මේ විදිහේ මිල මුදල් ගොනු කරගෙන, මේ විදිහට ආරක්ෂාවක් පතද්දී අන්න බුදුරජාණන් වහන්සේ කිසිම අපේක්ෂාවක් නැතුව අර විදිහේ අනතුරු සහගත, ඒ විදිහේ අපහසු සහගත කාලයක් ගෙවෙනවා. කොහෙදෝ ඇවිල්ලා, කොහෙදෝ ඉඳලා ඇවිල්ලා කවුදෝ කෙනෙක් හිසට වහලයක් බවට පත් වෙනවා. අර අනතුරෙන් අන්න ආරක්ෂා කරනවා. ඉතින් ඒ විදිහේ සිදුවීමක් වුණාට පස්සේ නිකන් අපි දිහා බලාගෙන වගේ අපිට යම් කිසි බණක් කියනවා වගේ අන්න මේ ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කරනවා. අර අපි හදාගත්ත ආරක්ෂාව, අපි හදාගත්ත පහසුව නොවේයි නියම ආරක්ෂාව, ඒක නොවේයි නියම පහසුව. ඒ වෙනුවට මෙන්න තියෙනවා නියම ආරක්ෂාව, මෙන්න තියෙනවා නියම පහසුව කියලා තමයි මේ කියන්නේ. මොකද්ද කියන්නේ? අන්න සුඛා විරාගතා ලෝකේ කාමානං සමතික්කමෝ. මෙන්න මේ කාමයන්ගේ ඉක්මවීමක්, මේ ලෝකෙන් විරාගවීමක්, අන්න ඒක තමයි සුඛය. ඒක සුඛයක්, ඒක සැපයක්. ඊට පස්සේ කියන අස්විමානස්ස යෝ විනයෝ හේතං මේ පරමං සුඛಂತಿ. මෙන්න මේ මම වෙමි කියන මේ යම් කිසි විදිහක ගැන්මක් තියනවාද? අන්න ඒක දුරුකිරීමක්, හික්මවීමක්. දුරුකිරීමම නැතත් යම් කිසි පමණකට හික්මවීමක් කරගත්තොත් අන්න පරම සුඛය නැතත් යම් සුඛයක් අපිටත් ලං කරගන්න පුළුවන්. අන්න ඒ අදහස, ඒ ස්වභාවය අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරාම මේක අහන කෙනෙක් හිතන්න පුළුවන්, මේ කොහොමද එහෙනම් මම මේ මහා අවුලක වියවුලක මේ විදියට මේ කොටි අලියගයක් අල්ලගත්තා වගේ පැටලීමක ඉඳගෙන මේ බුදුරජාණන් වහන්සේ කියන මේ විවේකෙට අර කාගේදෝ මේ කොහෙන්දෝ ඉඳලා ආපු කවුදෝ කෙනෙක් අපිට හිසට වහලක් වෙන, මේ කොහෙදෝ ඉඳලා ආපු කවුදෝ කෙනෙක් අපිට ආරක්ෂාව සලසන මේ විදිහේ විවේකයක් දිහාවට යන්නේ කොහොමද? මේ දෙකේ පරතරය, මේ දෙකේ වෙනස බොහෝ වැඩි කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. මම ඉන්නේ මේ විදිහේ ජීවිතයක, මම ඉන්නේ මේ විදියට දූදරුවෝ ලොකු මහත් කරමින්, මම ඉන්නේ මේ විදියට රැකී රක්ෂා කරමින්, මම ඉන්නේ මේ විදිහට කටයුතු කරමින්, ඉතින් කොහොමද මම වගේ කෙනෙක් මේ පැටලුම් ගොඩක ඉන්න කෙනෙක් මේ වගේ දෙයක් ලං කරගන්නේ, මේ වගේ තත්ත්වයකට ගමන් කරන්නේ කියලා කෙනෙක් හිතන්න පුළුවන්. සමහර වෙලාවට ඒ සඳහා අපි අනවශ්‍ය විදිහට කලබල වෙලා දඟලලා වෙහෙසක් පීඩාවකුත් හදාගන්න ඉඩ තියෙනවා. අලුතෙන්ම මේක ගැන අදහසක් පහළ වෙච්ච ගමන් නන දඟලන ස්වභාවයක් මතුවෙලා එනවා. මේක ඔක්කොම මේ විනාශ කරගෙන යන්න ඕනේ, කඩන්න ඕනේ, බිඳින්න ඕනේ කියලා එහෙම මතුවෙලා එන්න පුළුවන්. එහෙම අදහසක් සාමාන්‍යයෙන් මුලින්ම බැසගත කෙනෙක්ට එනවා. නමුත් එයාට අපි නැවත නැවත කිව යුතුයි, ඔය අදහස ආපු පමණින් ඕක හරියන්නේ නැහැ. ඔය බැඳිලා තියෙන බන්ධන කඩන්න එහෙම ලේසිත් නැහැ. ඒවට හේතු කාරණාත් තියෙනවා. හේතු කාරණාවලට අනුව තමයි ඔය වර්තමාන ස්වභාවය තියෙන්නේ. එතකොට ඒ හේතු කාරණා වෙනස් විය යුතුයි. ඒ හේතු කාරණා වෙනස් වුණාම තමයි ටික 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 අර විදිහට අපි බුදුරජාණන් වහන්සේ මේ කියන ස්වභාවයක්, ඒ කියන නියම ආරක්ෂාවක්, ඒ කියන නියම සුඛයක් අපිට ලං කරගන්න පුළුවන් වෙන්නේ අන්න අර හේතු කාරණා වෙනස් විය යුතුයි. එතකොට හේතු සම්පාදනය කිරීමක් අවශ්‍ය වෙනවා යම් විදියක සුභවාදී දිහාවකට. හේතු සම්පාදනය කිරීමක් අවශ්‍ය වෙනවා මේ ආර්ය දිසානතියකට. දැනට ඉන්නේ අන්න ලෝක ස්වභාවේ, පෘථග්ජන ස්වභාවේ තමයි ඉන්නේ දැනට. එතකොට අන්න අසුතවා පෘථග්ජනෙක් කියලා කියනවා. මේ අහපු නැති කෙනෙක් තමයි මුලින් ඉඳී. නමුත් ඔන්න දැන් මේ බණපදේ ඇහුණා. ඇහුණට තාමත් ඒ ලෝකේ තමයි ඉන්නේ. වර්ල්ලි කියන්නේ ලෝකයා කියලා කියන්න බලන්න. ලෝක ස්වභාවයක් සහිත ඒ ලෝකේ ඇලිලා ගැලිලා කටයුතු කරන තැනැත්තෙක්ට තමයි මේ අදහස පහළ වෙන්නේ. තැනැත්තෙක්ට තමයි මේ බණපදය අහන ලැබෙන්නේ. එතකොට එහෙම ඇහුව පමණින්, එහෙම පහළ වුණ පමණින් අර යථාර්ථය දුර වෙලා යන්නේ නෑනේ. ඒක දුරු කරන්නත් බෑ එහෙම. ඒ වෙනුවට මේ තැනැත්තට කළ යුත්ත තමයි අන්න අර ආර්ය අර බුද්ධ ස්වභාවයක් මා තුළ ඇති කරගත යුතුයි. ඒ විදිහේ නියම සැනසීමක්, ඒ විදිහේ නියම සුඛයක් මා ඇති කරගත යුතුයි. ඒ සඳහා මේ අතරමැද ලොකු මහා පරතරයක් පේනවා දැනට. මහා පරතරයක් පේනවා. මම මේ විදිහේ ජීවිතයක් ගත කරමින් මේ විදිහේ ගැටලු කරදර බාධක බොහෝ අතරගත කරන කෙනෙක්. එතකොට අර විදියට බුදුරජාණන් වහන්සේ විවේකී ස්වභාවයක් සහිතව අර කල් ගෙවන කෙනෙක්. එතකොට මේ පරතරේ කොහොමද පියවන්නේ කියන සාධාරණ ප්‍රශ්නයක්, සැකසංකාවක් මේ තැනැත්තට මතුවෙලා එනවා. එතකොට මේ පරතරේ පියවීමම කියන්නේ අන්න යම් කිසි විදියක මේ කරන භාවනාවක්, ප්‍රතිපදාවක් තමයි. මේ භාවනාව ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අන්න අපි අර හේතු සම්පාදනය කරනවා. හේතු සම්පාදනය කරනවා ආර්ය දිසානතියට. ඒ බුදුන්ගේ පෙන්වන දිසානතියට, ඒ දිසානතියට හේතු සම්පාදනය කිරීම සිද්ධ කරනවා. ඒ හේතු සම්පාදනයත් මේ නිකන් මේ අතරතේ ගිහිල්ලා පුද සත්කාර, පූජා විදි, ඒ විදිහේ දේවල් වලින් නෙමෙයි. ඒ වෙනුවට තමුන්ගේ මේ මනස තුළ කරනා මේ භාවනාවක් ප්‍රතිපදාවක් මගින් තමයි ඒක සිද්ධ කරන්නේ. අර විදිහට ඉන්දියාවට ගිහිල්ලා ඒ දේවල් වන්දනා කරන්න ඕනේ නැහැ. තමුන්ගේ හිත මේ විදිහේ පිරිසිදු ස්ථානයක් බවට පත් කරගත්තොත් මේ විදිහට බාහිරේ පූජා විදි පවත්වන්න ඕනේ නැහැ. තමන්ගේ හිත තුළ මේ විදිහේ පූජා විදියක් පැවැත්වුවොත් අන්න ඒ වෙනස තුළින් ඒ කරන භාවනාවක් ප්‍රතිපදාවක් තුළින් අන්න මොකද වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ කියන නියම සුඛයට නියම විවේකයට නියම ආරක්ෂාවට අවශ්‍ය හේතු සම්පාදනය කිරීමක් අපි සිද්ධ කරනවා. ඒ භාවනාවක යෙදිලා ඉන්න පැයක් අපි හිතමු දවසට පැයක් වගේ යෙදෙන කෙනෙක් කියලා. ඊට පස්සේ එදිනෙදා කටයුතුත් හැකි පමණ සිහියෙන් කරන්න උත්සාහ ගන්න කෙනෙක් කියලා. අන්න ඒ වගේ කෙනෙක් ඒ යෙදෙන වෙලාවේදී අන්න මොකද සිද්ධ කරන්නේ? මෙන්න මේ හේතු සම්පාදනය කිරීමක් කරන්න. මේ විදිහට මේ මම ඉන්න තත්ත්වේ හොඳ නෑ. හැබැයි මීට වැඩිය විවේකී මීට වැඩිය ආරක්ෂිත තැනකට මට යන්න කියලා භාග්‍යතුන් වහන්සේ ආරාධනා කරනවා. ඒ තැනට යනවා නම් අන්න ඒ පරතරේ පියවනවා නම් මේ මොකද්ද කළ යුත්තේ? මේ දැමගේ දැනට තියෙන යථාර්ථය වෙනස් විය යුතුයි. ඒක වෙනස් වෙන නම් ඒ දැනට තියෙන යථාර්ථයට අදාළ වුණු හේතු කාරණා ටික වෙනස් විය යුතුයි. ඒ වෙනස් වීම තමයි මොහොතක් මොහොතක් පාසා සිද්ධ කරන මොහොතක් මොහොතක් පාසා මේ වඩන භාවනාවක් කියන්නේ ඒ දේ තමයි. සරලව සිහියක් පිහිටවා ගන්නවා. සිහියක් පිහිටවාගෙන ඇවිදිනවා. සිහියක් පිහිටවාගෙන වාඩි වෙලා ඉන්නවා. සිහියක් පිහිටවාගෙන එදිනෙදා කටයුතු කරනවා. මේ කරන්න කරන්න මේ විදියට කල් ගත කරන්න ගත කරන්න අර විදිහේ නරක දේවල් වැරදි හිරවීම් වැරදි පැටලීම් වලට අදාළ දේවල් සම්පාදනය කරන වෙනුවට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන නියම සුඛයක් නියම ආරක්ෂාවක් දිහාවට අවශ්‍ය අදාළ දේවල් සම්පාදනය කරනවා. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මම මේ ඉන්නේ මේ විදිහේ ගිහි ජීවිතයක. මම මේ විදිහේ දූ දරුවෝ උස්මහත් කරන කෙනෙක්. මම මේ විදිහට රැකී ආරක්ෂා කරන කෙනෙක්. මම මේ විදිහට පෞල් ජීවිතයක් ගෙවන කෙනෙක්. එතකොට මට මේක එපා වෙලා තියෙනවා. මට මේක සම්පූර්ණ අප්‍රිය වෙලා තියෙනවා. එතකොට මේ දේ මම මේ විදිහට දමලා ගහලා මේක අතහැරලා ආයුතුද මේ පුද්ගලයෝ මේ කොහොමද මගේ ජීවිතෙන් දුරස් කරගන්නේ කියලා මෙන්න මේ විදිහට වෙහෙසට පීඩාවට පත් වෙනවා. මෙන්න මේකේ පරතරය ගැන තමයි අහන්නේ. මේ පරතරය කොහොමද පියවන්නේ? ওই පරතරය කොහොමද දුරු කරන්නේ කියන ප්‍රශ්නේ තමයි අහන්නේ. එතකොට ඒ වගේ කෙනෙක්ට අපි කිව්වොත් හරි ඔක්කොම විසි කරලා දාලා එන්න කියලා ඒ ඇවිල්ලා ඉන්න පුළුවන්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ගොඩක් වෙලාවට එහෙම නිකන් එකපාරට දමලා ගහලා ආවා කියලා ඒක නා රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ නැති වෙන්නේ හේතුවම තමයි අන්න අර විවේකී ස්වභාවයක් විවේකී වටපිටාවක් බාර ගන්න තරම් හේතු සම්පාදනයක් මේ තැනත තුල නැහැ. ඒතර අර ලැබිච්ච දේ හොබවනවා කියන එකත් ලේසි නැහැනේ. දැන් මේ ලංකා ඉතිහාසෙ උනත් දැකලා තියෙනවා සමහරයට රජ වෙලා තියෙනවා රජකමට නුසුදුසු පුද්ගලයෝ. එතකොට කොහොම හරි ගිහිල්ලා රජ වෙනවා. හැබැයි රජ වුණාට මොකද? ඒක දරන්න බෑ. ඒක දරන්න බෑ. ඒක දරන්න හැකියාවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ටික දවසකින්ම අන්න නිග්‍රහයටපත් වෙලා මිනිසුන්ගේ අපවාද වලටපත් වෙලා අර විදියට අන්න මල් පෝච්චිත් පෙරලගෙන යන්න වෙන්න පුළුවන්. ඒ විදිහේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව අර ගත්ත දේ දරන්න බෑ. ඉතින් දරන්න පුළුවන් හැකියාවක් ශක්තියක් මේ තැනැත්තට නැහැ. අන්න ඒ වගේම දෙයක් මේ තුලත් තියෙනවා. අර විදියට ඔක්කොම දමලා ගහලා පැය කීපයක් ඇතුළත එන්න පුළුවන්. ආවට ඉන්න බෑනේ. ඒ ප්‍රශ්නේ තියෙනවානේ. ඒකෙ හින්දා ක්‍රමානුකූලව අන්න අර යටකී අවුල් සහගත ස්වභාවය ඉඳලා මේ විදිහේ ඇත්ත විවේකයක් දිහාවට අවශ්‍ය හේතු සම්පාදනයක් කළ යුතුයි. ඒක සඳහා අවුරුදු කීපයක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. එහෙම ගන්නකොට ගන්නකොට අන්න ඔය තියෙන ප්‍රශ්නත් වැඩි හරියක් විසඳිලා යනවා. ඔය කී විෂම පුද්ගලයන්ගෙන් එන ආපදා වුණත් වැඩි හරියක් අඩු වෙලා යනවා. ඒ අඩු වෙන්නේ කොහොමද? ඒ ප්‍රශ්න විසඳෙන්නේ කොහොමද කියලා කල්පනා කරොත් ඒ ප්‍රශ්න වලට උත්තර හොයලා නෙමෙයි ඒ ප්‍රශ්න විසඳන්නේ. අර පුද්ගලයෝ දුරු කරලා ඒ පුද්ගලයන්ට එරෙහිව වාරණ නියෝග අරගෙන නෙමෙයි මේ ප්‍රශ්න විසඳන්නේ. ඒ වෙනුවට අන්න මොකද කරන්නේ? මේ විදිහේ දේවල් මට ආකර්ෂණය වී වෙන්න තියෙන හේතු කාරණා දුරු කරනවා. මේ විදිහේ පුද්ගලයෝ මට ආකර්ෂණය වෙන්න තියෙන හේතු කාරණා දුරු කරනවා. ඒක තමයි නියම විසඳුම. ඒක තමයි නියම සැනසීම. එහෙම නැතුව අර විදියට අපි ප්‍රතික්ෂේප කරාට ඒ කරපු පමණින් අර විදියට අපි ඒකෙන් පලා ගියාට ඒ පලා ගිය පමණින් ඒ දේ සාර්ථක වෙන්නේ නැහැ. අන්න භාවනාවක් ප්‍රතිපදාවක් කියන්නෙම අර වැරදි පුද්ගලයෝ මට ආකර්ෂණය වෙන්න තියෙන හේතු කාරණා දුරලීමක්. මේ වැරදි දේවල් මට ආකර්ෂණය වෙන්න තියෙන හේතු කාරණා දුරලීමක්. ඒ විදිහේ පුහුණුවක් තමයි සිද්ධ කරන්නේ. එහෙම කරනවා කියලා මේ පුද්ගලයෝ දුරු කරනවා කියලා විශේෂ භාවනාවක්වත් හේතු කාරණා දුරු කරනවා කියලා විශේෂ භාවනාවක්වත් එහෙම දෙයක් නැහැ. ඒ වෙනුවට සරලව සිහියක් පිහිටවා ගන්න. සිහිය පිහිටවා ගැනීම තුළින් අන්න අපිට පේනවා මේ කලින් මේ වගේ දේවල් වලට ආකර්ෂණයක්, කලින් මේ වගේ දේවල් වල මුලාවීමක් මට තියුණා. දැන් ඒ දේ ඇති බව දැනගනිමින් මං කල් ගෙවනවා. දවදුරටත් ඒකේ මුලා වෙලා නැහැ. ෂණ මාත්‍රයකට, සුළු මොහොතකට කමක් නැහැ. ඒ සුළු මොහොතම නැවත නැවත වර්ධනය කරනවා. භාවිත බහුලීකත කරනවා. ඒක තමයි මේ සිද්ධ කරන්නේ. ඒක තමයි මේ සතිමත් පුහුණුව. ඒක තමයි මේ සිහිය පිහිටවා ගැනීමක් කියලා කියන්නේ. අන සුළු මොහොතකට මේ කලින් සම්පාදනය කරපු දේවල් වලින් දුරස් වීමක් මම පුරුදු කරා. මේ ක්‍රියාවලියට පිටින් ඉඳගෙන ඒ බව දැනගත්තා. එන්නේ ඒක වැදගත්. සාමාන්‍යයෙන් ඔය මනුස්සයාට තියෙන විශේෂිත සුවිශේෂී හැකියාවක් තමයි ඔය කියන්නේ. මේ වැඩේට පිටින් ඉඳගෙන මේ දැනගැනීමේ හැකියාවක් මේ තැනැත්තට තියෙනවා. මේ තරහට පිටින් ඉඳගෙන තරහ බව දැනගැනීමේ හැකියාවක් මේ තැනැත්තට තියෙනවා. ඇයිත් කෙනෙක් කියනවා මට මේ තරහ තියුණා, තරහ තියෙන බව මම දැනගත්තා. එහෙම දැනගත්තාම මේ තරහ අඩු වෙලා ගියා කියලා වார்த்தාවක ලියලා තුනවා. ඒතර මං කිව්වා තරහ තියෙනවා, තරහ තියෙන බව දැනගැනීම හොඳයි. හැබැයි මේ තරහ දැනගත්ත පමණින් අඩු වෙනවා කියලා කවුරුත් අපිට සාතිකයක් දීලා නැහැ. හරි. එතකොට දැන් මේ නිරීක්ෂණයේ අවස්ථාවේදී තරහ බව දැනගත්තා. දැනගෙන ඉන්නකොට තරහ අඩු වුණා. ඒක හරි, ඒ නිරීක්ෂණය හොඳයි. හැබැයි හැමදාම බැලූ බැල්මට දැනගත්ත පමණින් අඩුයි කියලා කවුරුත් අපිට සාතික දීලා නැහැ. සමහර විට දැනගත්තාම අන්න වැඩි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. එතකොට අපි කියන්නේ මොකද්ද? තරහ තියෙනවා නම් තරහ තියෙන බව දැනගන්න. තරහ දැනගත්තාම තරහ වැඩි වෙනවා නම් ඒ බව දැනගන්න. තරහ දැනගත්තාම තරහ අඩු වෙනවා නම් ඒ බව දැනගන්න. අන්න ඒ අදහසින් බැලුවොත් හොඳා. එහෙම නැත්නම් දැන් අද කාලේ ඒසම් කිසි විදියක මතවාදයක් තියෙනවා. මේ තරහ දැනගත්තාම තරහ බව තරහ අඩුවේ යුතුමයි කියලා වගේ අදහසක්. තව කට්ටිය ඔය ඇවිල්ලා කියන සමහර වෙලාවට මේ කකුලේ වේදනාවක් මතුණා. මම ඒ වේදනාව ඇති බව දැනගත්තා. හැබැයි ස්වාමීන් වහන්සේ වේදනාව අඩු වෙලා ගියේ නෑනේ. ආයා හිතාගෙන ඉන්නවා එයාට කවුරු හරි සාතිකයක් දීලා තියෙනවා. වේදනාව තියෙන බව දැනගත්තොත් වේදනාව අඩුවිය යුතුයි. එහෙම පොරොන්දුවක් කවුරුත් අපිට දෙන්නේ නැහනේ. ඒ වෙනුවට වේදනාව තියෙන බව දැනගන්න පුළුවන්. වේදනාව තියෙන බව දැනගෙන ඉන්නකොට වේදනාව වැඩි වෙනවා නම් ඒ බව දැනගන්න පුළුවන්. වේදනාව තියෙන බව දැනගෙන ඉන්නකොට වේදනාව අඩු වෙනවා නම් ඒ බව දැනගන්න පුළුවන්. ඔක තමයි පුහුණුව. ඒක නිසා මෙන්න මේ තරහ තියෙනකොට තරහ තියෙන බව දැනගත්තොත් තරහා දැනගෙන ඉන්නකොට තරහා වැඩි වෙන බව දැනගත්තොත් තරහා දැනගෙන ඉන්නකොට තරහා අඩු වෙන බව දැනගත්තොත් අන්නේ විදිහට කටයුතු කරොත් මොකද වෙන්නේ? මේ විෂම පුද්ගලයෝ මේ විෂම දේවල් අපිට ආකර්ෂණය වෙන හේතුකාරණා දුර්ලීමක් ඒ තුළ තියෙනවා. ක්ෂණ මාත්‍රයකට ඒ දේ කරා කියලා එහෙම ලොකු වෙනසක් දකින්න නැහැ. ඒක හැබෑව. නමුත් අපි හිතමු මාස ගණනක් අවුරුදු ගණනක් මේ විදිහට කරනකොට කරනකොට මොකද වෙන්නේ? අන්න අර පරණ හේතුකාරණා වෙනස් වෙලා අලුත් හේතුකාරණා ඇති වෙනවා. ඒ අලුත් හේතු කාරණාවලට අලුත් හේතු සම්පාදනයට අනුව අන්න මගේ වටපිටාව පවා වෙනස් වෙනවා. මේ වටපිටාවේ ඉන්න මිනිස්සු පවා අන්න වෙනස් වෙනවා. ඒක තමයි ඒ නියම ස්වභාවය. අපි ළඟ ඒක සඳහා ආකර්ෂණයට යම් හේතුවක් හේතු සම්පාදනයක් නැත්තම් ඒ වගේ දෙයක් අපිට ආකර්ෂණය වෙන්න බෑනේ. ඒක නෙවෙයි සාමාන්‍ය ඔය මෙත්තානිසංස සූත්‍රයේ සඳහන් කරනවා මේ 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 තැනතර මේ ගින්නෙන් ආයුධ වලින් අනතුරක් වෙන්නේ නැහැ. මේ හිතට මේ මේක ආකර්ෂණය වෙන්නේ නැහැ කියන අදහසින් කියන්නේ. ඒක මැජික් එකක් නෙමෙයි. ඒක මැජික් එකක් නෙමෙයි. අර ගින්නකින් පිලිස්සෙන ස්වභාවයක් අර හිතට ආකර්ෂණය වෙන්නේ නැත්තම් ගින්නකින් අනතුරක් වෙන්න බෑනේ තැනතර. අර විදිහට ආයුධයකින් කපලා කොටලා මරණයට ලක් වෙන්න ආකර්ෂණයක් නැත්තම් ඒක එන්න බෑනේ තැනතට. ඒකනේ වෙන්නේ. ඒ අර 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 විදියට පිහියකින් පිහියනුන් ලබලා ඝාතනය වෙන්න මොකක් හරි තියෙනවනේ ආකර්ෂණයක්. ඇනපු එකාගේ වැරද්ද හරි ඇනපු එකාට අපිට මේ දොස් නගන්න පුළුවනි. නමුත් අර ඇනුන් ලබපු කට්ටිය ඒගොල්ලොත් අපි ඔය හිතන තරම් අහිංසක නෑ. සමහර විට අපි දකින මේ පොඩි දරුවෙක් පවා බොහොම දුක්ඛිත ඉරණමකට ලක් වෙනවා. ඒකට බැලු බැලුනේ මේක මහා නිකං මහා විනාශය විපතක් මේ මේ වගේ තමයි පේන්නේ. නමුත් මේ පොඩි එකත් හෙනම නාකියෙක්. ඕකත් අතීතේ හේතු කාරණා සම්පාදනය කළා තියෙනවා වගේ දේවල් වලට. ඉතින් ඒක නිසා එන්නේ විදිහේ ආකර්ෂණයක් අපි ළඟ තියෙනවා නම් ඒ විදිහේ පුද්ගලයෝ අපිට ගැළපිලා එනවා. ඒ විදිහේ සිදුවීම් වටපිටාවල් අපිට ගැළපිලා එනවා. එතකොට අර විදිහේ ගිහි ගේක ගිනි ගේක ගල් ගෙවමින් ඒකෙන් දැවි දැවි කටයුතු කරන කෙනෙක්ට එක පාට නිකන් මේ පැත්තට පැනපන් කිව්වට ඒක එච්චර සාර්ථක පැනීමක් නෙමෙයි. ඒ වෙනුවට අපිට එයාට කිව්ව හැකි ඔය ඔය පරිසරෙම ඉන්න ඔය මිනිස්සු අතරෙම ඉන්න ඔය රැකී රක්ෂාම කරන්න ඔය ඔය ප්‍රශ්න ටික අතරෙම ඉන්න. මොකද හේතුව ඔවා ඕවා ලං කරගත්තේ අවුරුදු කීයක උත්සාහයෙන්ද? එහෙම අහලා බලන්න ඕනේ. දැන් ඔය ස්වාමි පුරුෂයා භාර්යාව තමුන්ගේ ජීවිතයට ගැළපිලා ආවේ අවුරුදු කීයක උත්සාහයකින්ද? අවුරුදු කීයක් ටික 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 සම්පාදනය කරන ලද දේවල් අනුවද ඕක ගැළපිලා ඇවිල්ලා තියෙන්නේ? ඔය ඉන්න දූ දරුවෝ වේවා ඒ කට්ටිය ගැළපිලා ආවේ අවුරුදු කීයක් සම්පාදනය කරන දේවල් වලින්ද? අද දේවල් වලින්ද? ඔය විදියට රැකී රක්ෂාවක් ගැළපිලා ආවේ අවුරුදු කීයක් සම්පාදනය කරන ලද දේවල් වලින්ද? ඉතින් එහෙම ගලපගත දේවල් අර ඕවර්නයිට් වෙනස් කරන්න බෑ. රැයලි වෙනකොට පහුවදා වෙනකොට වෙනස් කරන්න බෑ. ඒ වෙනුවට අපි කියන්නේ මොකද්ද? ඔය ප්‍රොසෙස් එකම අනිත් පැත්තට යන්න පුළුවන්. රිවර්ස් ඉන්ජිනියරින් කියන්නේ මේ කවුදෝ මොකද්දෝ අමුතු ප්‍රොඩක්ට් එකක් හදලා තියෙනවා. හරි ෂෝක්. ඉතින් මේක කොහොමද ඇදුවේ කියලා හොයන්න පුළුවන් අය රිවර්ස් ඉන්ජිනියරින් වලින්. ෆයිනල් ප්‍රොඩක්ට් එක අරගෙන ඒකේ කැලි ටික ගලවලා මස් කරලා ඔන්න බලනවා කොහොමද මේක වැඩ කරන්නේ. කොහොමද මේ කැලි ඩිසයින් කරලා තියෙන්නේ? කී කී අර අර තියුණ එක අරගෙන ආපහු මස් කරලා අර විදියට මුලට යනවා. එන රිවර්ස් ඉන්ජිනියරින් කියලා කියන්නේ. එතකොට දැන් ඔය තියෙන தത്വේ හරි නැත්තම් ඔය දැනට තියෙන தത്വේ අප්‍රසන්න නම් අන්න කරන්න පුළුවන් දේ තමයි රිවර්ස් ඉන්ජිනියරින් කරන්න පුළුවන්. අර විදියට ඔය තියෙන தത്വෙට අවශ්‍ය හේතු කාරණා වෙනුවට වෙනස් වූ தത്വයකට අවශ්‍ය හේතු කාරණා සම්පාදනය කරනවා. ඒ සම්පාදනය කරනකොට අන්න අපිට ප්‍රශ්න කියලා තියුණ ප්‍රශ්න පවා විසඳෙන්නේ කොහොමද? ප්‍රශ්නෙට උත්තරයක් දීලා නෙමෙයි. ඊළඟට අපේ ජීවිතවල ඉඳපු අර විෂම පුද්ගලයව පවා ඒ දුරු වෙන්නේ කොහොමද? අන්න ඒ පුද්ගලයන්ට අනතුරක් කළා නෙමෙයි. ඒ වෙනුවට අන්න අපේ ඒගොල්ලන්ට තියෙන ආකර්ෂණය දුරු කරොත් අපිට මේ ප්‍රශ්නවල තියෙන ආකර්ෂණය දුරු කරොත් අන්න ප්‍රතිපදාවක් භවනාවක් වඩන කෙනෙක්ට ක්‍රමානුකූලව ඒ දේ දකින්න පුළුවන්. සමහර කෙනෙක් කියනවා මම මේ තාම පරණ ජීවිතේම තමයි ඉන්නේ. පරණ රැකී රක්ෂාමයි කරන්නේ. පරණ පුද්ගලයෝමයි ඇසුරු කරන්නේ. මේ විදියට පරණ ප්‍රශ්නමයි මට තියෙන්නේ. හැබැයි ඒවෑන් මම එච්චර දුකක් ගන්නෙ නෑ. දුකක් ගන්න ඇති වෙන්න හේතුව මොකද්ද? අන්න ඇතුළත තමයි වෙනස වෙලා තියෙන්නේ. ඇතුළත තමයි පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් එන්නේ විදිහ පරිවර්තනයක් ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ. අන්න සුඛා විරාගත ලෝකේ කාමානං සමතික්කමෝ. අන්න මේ විදිහට මේ ලෝකේ ඉක්මොල යාමක්, මේ ලෝකයේ පිළිබඳ විරාගයක් ඇති කර ගැනීමක්, මේ කාමයන් ඉක්මවීමක්, මේක තමයි නියම සුඛය. මේ විදිහට මේ මම වෙමි කියන දැඩි ගැන්මක් අපි ළඟ තියෙනවා. ඒක දුරු කරොත් අඩුම ගානේ යම් පමණකට හික්මෝ ගත්තොත් අන්න ඒක තමයි නියම සුඛය කියලා බුදුරජාණන් වහන්සේ අපිට මාර්ගයක් පෙන්වනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය භාවනාවක් තමයි අපි මේ සිද්ධ කරන්නේ. වෙන මුකුත් නැහැ. ඔය භාවනාවම ඔය කරන පුහුණුවම නැවත නැවත සිද්ධ කරන්න. මාස කීපයක්, අවුරුදු කීපයක් කරගෙන යන්න. අන්න එහෙම කරගෙන යනකොට අන්න මොකද වෙන්නේ? අපි අපිටම තේරෙනවා මේ විදිහේ වෙනසක් බව ඇති වෙනවා. අර මම අර සිදුවීමට බාහිරේ ඉඳගෙන ඒ සිදුවීම දිහා බලන්න පුළුවන් හැකියාව මට වැඩි වැඩියෙන් දියුණු වෙනවා. මගේ පිටිතින් ඉඳගෙන මගේ දිහාම බලන්න පුළුවන් හැකියාව මට වැඩි වැඩියෙන් දියුණු වෙනවා. ඒ කියන්නේ අර මොකද අර මම වෙමි කියන ගැම්ම පොඩ්ඩක් ඉක්මවපු අවස්ථාවක් නේ. මම වෙමි කියන ගැම්මක් තියෙනවා නම් අන්න ඒ ගැම්ම නිසාම අපිට අර ඒකින් පිටත ඉඳගෙන බලන්න බෑ. නමුත් මේ අස්විමානය හික්මෝනවා දුරු කරනවා කියන්නේ මොකද්ද? ඒ මානෙට හසු නොවි මානෙ තියෙන බව දැනගන්නවා. තරහට හසු නොවි තරහ තියෙන බව දැනගන්නවා. මම වෙමි කියන එකට හසු නොවි මම වෙමි බව දැනගන්නවා. ඔක තමයි ක්‍රමේ. ඔක තමයි ක්‍රමේ. ඔක දැඩි ලෙස ගැන්ම තමයි සාමාන්‍ය ලෝකවාසී සත්‍යයේ ස්වභාවය. මොකද්ද මට මෙහෙම එකක් කිව්වනේ. මම වෙමි කියලා දැඩි දැඩි ගැම්ම තියෙනවා නම් ඔන්න අවුරුදු කාලේ බොහෝ දෙනෙක් එක පැටලෙන්න පුළුවන්. වචනයක් වැරදුනා, මේ විදිහ දෙයක් මට මු කිව්වා කියලා අන්න මම වෙමි කියන දැඩි ගැන්මක් එනවා. ඊට පස්සේ නෑදෑ ගෙවල් වලට ගිහිල්ලා තරහකාරයෝ බවට පත් කරගෙන ආපහු ගෙදර එනවා. අන්න මොකද වුනේ? අන්න අර අස්විමානය, මම වෙමි කියන ගැන්ම වචන නම් කියවෙන්න පුළුවන්. විවිධ පුද්ගලයෝ විවිධ දේවල් කියනවා. ඒ කිවීමේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක අපි ගන්න විදිහ ඇතුළත තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒ ගැටේ යම් පමණකට හරි ලියා ගත්තොත් මේ දැනටට තේරෙනවා. අන්න මේ අස්විමානේ යම් කිසි විනවීමකට, මේ විදිහ ඉක්මවීමකට ලක් කරා, ඒ ඉක්මවීම තුළින් අන්න සුඛයක් මත වෙලා එනවා. දැන් පහුගිය දවස් ටිකේම විවිධ කට්ටිය ඒගොල්ලොන්ගේ නිකන් ප්‍රෝග්‍රෙස් එකේ සමරි එකක් වගේ ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන්න හේතුනේ මොකද්ද? අන්න ඔය ධර්ම දේශනාවකදී යම් කිසි අවස්ථාවකදී අන්න මං කිව්වා මේ කට්ටිය ඇවිල්ලා අහනවා මේකට තියෙන එවිඩන්ස් මොනවද, මේක මේ බුදුරජාණන් වහන්සේ කියන මේ නියම සුඛයක් තියෙනවා කියන එවිඩන්ස් මොනවද, රිසර්ච් ආටිකල්ස් මොනවා හරි තියෙනවද ඒ සම්බන්ධයෙන්, ඒ විදිහේ එවිඩන්ස් කොහොමද දන්නේ අපි මේක හරි කියලා, කොහොමද දන්නේ අපි මේක වැඩ කරනවා කියලා ওই විදිහට එවිඩන්ස් හොයන කට්ටිය, මේ විදිහට රිසර්ච් ආටිකල් හොයන කට්ටිය ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අර නිකන් අර උත්ප්‍රාසය දනවන පිළිතුරක් වගේ අන්න කියනවා මොකද්ද? ඉතින් ඔයා කරන්නකෝ. ඔයා කරන්නකෝ. එතකොට ඔයා තමයි රිසර්ච් එක වෙන්නේ. ඔයා කරන්නකෝ. එතකොට ඔයා තමයි මේ එවිඩන්ස් එක වෙන්නේ. එහෙම කොහම හරි සෝක් නිකන් මේ බාහිර ලෝකේ නිකන් වෙන කට්ටිය කරපු රිසර්චර්ස් නෙමෙයි. වෙන කට්ටියක එවිඩන්ස් නෙමෙයි. ඔයා කරන්. ඔයා කරාම ඔයා තමයි එවිඩන්ස් එක. ඔයා කරාම ඔයා තමයි රිසර්ච් එක. අනේ මේ විදිහට කිව්වට පස්සේ කීප දෙනෙක්ම කියනවා ඔන්න මේ මගේ පරිවර්තනය. මගේ පරිවර්තනය. මෙන්න මම සාක්ෂි වෙනවා මගේ ජීවිතේ මෙහෙම පරිවර්තනයක් වුණා. මම ඉස්සර මේ වගේ දේවල් ගත්ත විදිහ, ඉස්සර මේ වගේ දේවල් වලට වැදගත් විදිහ, මොන දැන් මේ වගේ දේවල් ගන්න විදිහ, දැන් මේ වගේ දේවල් වලට වැද ගන්න විදිහ. මේ අවුරුදු දෙක තුනක් ඇතුළත සමහර විට, ඊටත් කෙටි කාලයක් ඇතුළත සමහර විට වෙච්ච පරිවර්තනයක්. මාස කිහිපයක් ඇතුළත වෙච්ච පරිවර්තනයක් සමහර වෙලාවට. ඒතකොට ඒ කෙනාටම බලන්න පුළුවන් අර අපි කියන්නේ කමටහන් වාර්තා. ඔය එක පොතක තියාගෙන ලියන්න, දිගට ලියන්න, ඒ සටහන් තියාගන්න කියලා. ඒ කෙනාටත් පස්සේ දවසක මේ අවුරුදු සමයක වගේ රීවිසිට් කරලා බලන්න පුළුවන් මම ඊට කලින් අවුරුද්දකට කලින් මොන විදිහේ වාර්තාද ලියලා තියෙන්නේ. මම මේ විදිහට මේ සිහිය පුදු කරන්න පටන් ගන්නකොට මොන විදිහේ ප්‍රශ්නද මට තිවිලා තියෙන්නේ. දැන් මගේ තත්ත්වය කොහොමද? දැන් මගේ ප්‍රශ්න කොහොමද කියලා අන්න විමසලා බලන්න පුළුවන්. ඒ විදිහේ ඉඳලා හිටලා ඒ විදිහට නිකන් අතීත ආවර්ජනයක් නරකම නෑ. ඒකෙන් අපි අදහස් කරන්නේ මේ නිකන් අතීත කාමයකට යන්න කියලා. අතීත කාමී කට්ටියක් තියෙනවනේ ඒ දවස්වල නම් හරි ශෝක. රජ කාලේ තමයි නියම කාලේ. ඒ දවස්වල අපි පෙන් කරපු කාලේ තමයි සුපිරිම කාලේ කී කිය. මේ අතීතයක් ගැන මොකද්දෝ එකක් ගොඩ නගනවා. ජාතිකත්වය, ආගම, ඔවට හරියට ඉන්ධන බවට පත් වෙනවා. මේ විදිහේ ජාතිකත්වයක් තිබුණ අතීතේ තමයි නියම. මේ විදිහේ ආගමික වටපිටාවක් තිබුණ අතීතේ තමයි නියම කියලා ඔන්න විදිහේ මොකද්දෝ භූතයක් හදාගෙන තියෙනවා. අඩුම ගානේ මේ ආරන්නේ ඒ දවස්වල වැඩි ඉන්දිය මේ ස්වාමීන් වහන්සේ තමයි උතුම් කියලා මොකද්දෝ එකක් හදාගෙන තියෙනවා. අනේ ඒ ස්වාමීන් වහන්සේ උතුම් වෙන්නේ නැති. ඒ ස්වාමීන් වහන්සේට කරන නිග්‍රහයන් නෙමෙයි. නමුත් අපි දැකලා නැහැනේ. ඔය කියන මිනිහවත් දැකලා නැහැනේ. දැකලත් නැහැ, දන්නෙත් නැහැ. මේ කොහෙදෝ පොතක තියෙන කෑල්ලක් කියෝල ඇවිල්ලා අන්න කියනවා. ඒ දවස්වල ඉන්දියා ස්වාමීන් වහන්සේලා තමයි සුපිරි. මේ දවස්වල නැහැ. මේ දවස්වල ඉන්න කට්ටිය හරි නැහැ කියලා වගේ අන්න පන්සලක ආරණ්‍යක වුණත් ඒ වගේ මොකක් හරි අල්ල ගන්න පුළුවන්. මොකද කියන්නේ අතීත කාමය. ඒ අතීතේ ජීවත් වෙනවා, වර්තමානයේ ප්‍රතික්ෂේප කරනවා. නෑ අපි එහෙම කියන්නේ. අපි කියන්නේ මොකද්ද? අපි ඒගොල්ලන්ව දැකලා නැහෙනි. ඒ දවස්වල ඉන්නේ නැති, ඒ දවස්වල ඒ ස්වාමීන් වහන්සේ උතුම් වෙන්නේ නැති, මෙන්න වැන්දා මෙන්න ගැව්වා සැලියුට් එකක්. හැබැයි අපි දැකලා නැහෙනි. දැකලා නැහැ. ඔය අතීත කාමයේ වැඩ නැහැ. දැක්ක මනුස්සයා ගැන කතා කරන්නකෝ. ඒකනේ අපේ රෙෆරන්ස් පොයින්ට් එක. දැනිච්ච දේ ගැන කතා කරන්නකෝ. ඒකනේ අපේ රෙෆරන්ස් පොයින්ට් එක. ඕකේ ඔය අතීත කාමයට ගිහිල්ලා වැඩක් නැහැ. එහෙම නැත්නම් අනාගත කාමයකට ගිහිල්ලා වැඩක් නැහැ. ඒ වෙනුවට මේ දැකපු කෙනා ගැන කතා කරන්නකෝ. මේ ලැබිච්ච අත්දැකීම ගැන කතා කරන්නකෝ. මේ තියෙන වටපිටාව ගැන කතා කරන්නකෝ. ඒක තමයි අපේ යථාර්ථය. එතකොට අපි මේ කියන්නේ අතීත කාමයක් පිළිබඳ නෙමෙයි, අතීතානු වර්ජනයක් කරන්න පුළුවන්. මම අවුරුද්දකට කලින් මේ විදිහේ සභාවක ඉඳියේ. මම සතිපාසලට සම්බන්ධ වෙනකොට මේ විදිහේ සභාවක ඉඳියේ. දැන් ඊයේත් මම පොඩි එකෙක්ගෙන් එකට අවුරුදු 12ක් විතර වෙන්නේ. මම ඇහුවා දැන් අවුරුදු කීයක් වෙනවද? අවුරුදු දෙකක් විතර වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ දවස්වල ලියපු වார்த்தාවක් තියෙනවද? ඒ දවස්වල මම මාස දෙක තුනක් නම් කොළවල ලිවි. ඊට පස්සේ ලියපු ටික තියෙනවා. ඊට පස්සේ ලියපු ටික ඔක්කොම තියෙන්නේ මේ පොතේ තමයි. කියවන පොතක් තියාගෙන ඉන්නවා. මම කිව්වා ඒකේ මුල්ම වார்த்தාව කියවලා බලන්න. දැන් ඔය අද ලියපු වார்த்தාව කියවලා බලන්න. ඔය දෙක අතර වෙනස බලන්න. එතකොට බබාටම දැනගන්න පුළුවන් බබාගේ වෙනස. ආයෙ ළමයට උනත් තේරෙනවනේ. එයාම ලිව්ව රචනෙනේ. එයාම ලිව්ව රචනේ. ආයෙ වෙන කවුරුත් ඇවිල්ලා එවිඩන්ස් දෙන්න, වෙන කවුරුත් ඇවිල්ලා රිසර්චස් දෙන්න හොඳ නැහැ. ඕනේ නැහැ. එයාම තමයි රිසර්ච් එක. එයාම තමයි එවිඩන්ස්. අනේ ඒ ක්‍රමයට හරි කැමතියි මම. නා ඒ ක්‍රමයේ ඒක තමයි නියම ක්‍රමේ. එම නිකන් නැතුව නිකන් අරයා කිව්වා, මෙයා කිව්වා. එයා කිව්ව ඉඳ කොල්ල බලන. ඔය වැඩක් නැති මගුල්. ඒ දවස්වල ඉන්දියා එක්කෙනෙක්, එයා ඉන්දියා, එයා ඉන්දියා නම් මරු. අර ඒ දවස්වල කියනවා මහේල මචං අවුට් වුනේ නැත්තම් මැච් එක දිනනවා. ඉතින් අවුට් වුනේ නැත්තම් දිනනවා තමයි කොහොමද ඉතින්. ඌ අවුට් වුණානේ. ඌ අවුට් වුණාට පස්සේ ඉතින් අවුට් වුනේ නැත්තම් කියලා නිකන් අර වැහි වැස්සොත් ගඟ පිරෙයි කියලා මොකද්දෝ අර ලූ ප්‍රත්‍යයක් දාලා කාලාත්‍රේ අසම්භාව්‍ය ක්‍රියා. වෙලා නැහැ, අදාළ නැහැ. නිකන් අර නිකන් ඉන්න බැරුවට නිකන් කුලප්පුවට මොකද්දෝ එකක් හදාගෙන තියෙනවා. එහෙ එහෙම දඟලන කට්ටිය බැලුවාම අන්තිමට මේ ඔහෙවත්ම නැති එකෙක් හරි අල්ලගෙන එහෙම කෙනෙක්ව දැකලත් නැහැ. එහෙම කෙනෙක්ව දන්නේත් නැහැ. ඒ මිනිහා බැරිලා ඉඳියා නම් මූට තමයි ඉස්සෙල්ලාම් පයින් ගහන්නේ. හැබැයි ඔන්න මොකද්දෝ අමුතු බයිලාවක් කියන්න හදනවා. ඒ බයිලාව කියන්න හදන්නේම අන්න මොකද්ද අර අර වෙන මොකද්දෝ එකක් විකුණන්න හදනවා. මේ තියෙන බොරුව වහගන්න. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඒක තමයි තියෙන්නේ. ඒ වෙනුවට අපි මේ තියෙන යථාර්ථය බාරගමු. තියෙන යථාර්ථය බාරගමු. අපි දැකලා තියෙන මේ මේ පිරිස ඉන්නවනේ. ආ ඒ පිරිස එක්ක ගනුදෙනු කරන්නකෝ. අතීතේ ඉඳපු කට්ටිය වැඩක් නැහැ. දැකලා තියෙන ජාතිකත්වයක් තියෙනවනේ මේ වර්තමානයේ තියෙන එක. මේකත් එක ගනුදෙනු කරන්නකෝ. මේ දැකලා තියෙන ආගමක් තියෙනවනේ මේ වර්තමානයේ, ඒකත් එක ගනුදෙනු කරන්නකෝ. එහෙම නැතුව අර කාලයට, සුද්දාගේ කාලයට, මේ කාලයට ගියාට වැඩක් නැහැ. ඒ බොරු කතන්දර. ඒ වෙනුවට මේ තියෙන යථාර්ථය බාරගෙන ඒකත් එක කරගෙන යනවා. අර අහනවා මම මේ ප්‍රතිපදාව පටන් ගන්න ඕනේ කොහෙන්ද කියලා අහනවා. නිකන් බර තියලා අහන්නේ වගේ එකක් අහනකොට කොහෙන්ද මම මේක පටන් ගන්න ඕනේ? ඔය ඉන්න දැනි ඉඳලා පටන් ගනින්. වෙන මොනවා කියන්නේ? වෙන කොහෙන්ද ඉඳලා පටන් ගන්න? ඔය ඉන්න තැන තියෙනවනේ. ආ එතන තමයි පටන් ගන්න ඕනේ. එතන ඉඳලා තමයි පටන් ගන්න යන්න ඕනේ. ඒක තමයි ක්‍රමවේදය. අන්න ඒ විදිහට කරගෙන යනවා නම් මේක ඔය කියන තරම් අමාරුකුත් කියන තරම් අපහසුකුත් නෑ. බොහොම සරලව මේ තම තමුන්ට තම තමුන්ගේ සාක්ෂිකාරයා වෙන්න පුළුවන්. තම තමුන්ට තම තමුන්ගේ රිසර්ච් එක වෙන්න පුළුවන්. මේ දෙන කෙනෙක්ට බොහොම පහසුවිලිව තේරෙනවා අන නියම විවේකයක්, නියම සුඛයක් වෙන්නේ මොකද්ද? මේ ලෝකෙන් දුරස් වීමක්, මේ ලෝකෙන් විරාග වීමක්. නියම සුඛයක්, නියම විවේකයක් වෙන්නේ මොකද්ද? මේ කාමයන්ගේ ඉක්මවීමක්. නියම සුඛයක්, නියම විවේකයක් වෙන්නේ මොකද්ද? මේ මම වෙමි කියන මේ ගැන්ම යම් පමණකට හරි හික්මවා ගැනීමක්. අන්න එහෙම කරගත්තොත් තේරෙනවා කලින් දැවි දැවි ඉන්දිය ජීවිතේ දැන් නිවිලා තියෙනවා. කලින් ප්‍රශ්න දහසක් තියුණා, තාමත් ඒ ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒවා අපිට අදාළ නැහැ. කලින් මේ පුද්ගලයෝත් එක්ක ලොකුවට මම ගැටුණා, තාමත් ඒ පුද්ගලයෝ ඉන්නවා. නමුත් අපේ ජීවිතවලට අදාළ නැහැ. අන්න ඒ වෙනස වුණා නම් ඒක තමයි නියම විවේකය. ඒක තමයි නියම විවේකය. අන්න ඒ මිනිස්සුන්ට උනත් අමුතු නිකන් නිහඬ බණක් වගේ පණිවිඩයක් යනවා. ඒ මිනිස්සුන්ට නම් තේරෙනවා මේ මේ මට මේ විදිහේ ආකර්ෂණයක් නැහැ මේ තැනත්තාගේ තවදුරටත්. මට ඉස්සර විදිහට මේ අඟට අඟ තියලා ගැටෙන්න බෑ මේ තැනත්තා එක්ක. මට මේ ඉස්සර වගේ මේ විදිහට මේ ද්වේෂයක්, මේ විදිහ අනතුරක් මේ තැනත්තට කරන්න බෑ තවදුරටත් කියලා. අන්නේ විදිහ මොකද්දෝ වෙනසක් මතුවෙලා එනවා. මේ සතා සර්පයාට උනත් තේරෙනවා, මේ සතෙට උනත් තේරෙනවා මෙතන මේ තියෙන වයිබ්‍රේෂන් එක මොකද්ද කියලා. ඒක බොහොම පැහැදිලි. ඒක බොහොම පැහැදිලි. ඒක වෙන්නේ මොකක් නිසාද? අන්න අර විදියට මේ කාමයන්ගේ හික්මවීමක්, මේ මම වෙමි කියන මේ දැඩි ගැන්ම යම් කිසි පමණකට හික්මවීමක්. අන්න ඒ විදිහේ දෙයක් සිද්ධ වුණොත් අන්න මොකද වෙන්නේ? අන්න අර කී විදිහේ වෙනසකට, පරිවර්තනයකට මේ තැනැත්තා ලක් වෙනවා. ඉතින් ඒක තමයි අවශ්‍ය, ඒක තමයි නියම විසඳුම, නියම සැනසීම වෙන්නේ. එහෙම නැත්නම් අපි මොකද්දෝ එකක් අල්ලගෙන කොහෙදෝ දැකලවත් නැති එකක්, අහලවත් නැති එකක්, දන්නෙත් නැති එකක් අල්ලගෙන අමුතු කතන්දරයක් කිය කී ඉඳී. එහෙම නැත්නම් අර විදිහට මේ ලෝක සම්මත ආරක්ෂාවක් අපිට බලාපොරොත්තු වෙයි, ලෝක සම්මත පහසුවක් අපිට බලාපොරොත්තු වෙයි. නමුත් ඒ විදිහේ ලෝක සම්මත ආරක්ෂාවක් අනාරක්ෂිත කරන බව අපිව, ලෝක සම්මත පහසුවක් අපිව වැඩි වැඩියෙන් අපහසුවට පත් කරන බව මේ කාලේ තරම් දැනෙන්නේ නැහැ කොයි කාලෙකවත්. සාමාන්‍ය ඔය දුක්ක කියන, ඔය දුක්ක කියන වචනයෙන් ගත්තහම සාමාන්‍යයෙන් ඔය අපිට එන්නේ නිකන් ටිකක් නෙගටිව් වැඩි ඒ අදහස. ඔය සෆරින් කියලා නේ දුක්ක වලට හේදෙන්නේ. සෆරින් කිව්වත් නිකන් විඳවනවා වගේ අදහසක් මොකද්දෝ එකක් තියෙන්නේ. ඒකම නෙමෙයි. ඒකම නෙමෙයි. නිකන් දුක කිව්වහම නිකන් අර ඒකේ වේට් එක වැඩි, නෙගටිව් ගතිය වැඩි. ඒ වෙනුවට මේ දුක්ඛ කියන වචනෙන් පෙන්වුම් කරන දේ මෙන්න මේ අවුරුදු සමයක වගේ වැඩි වැඩියෙන් ප්‍රමුඛ වෙනවා. අපි හිතුවොත් ඔය නෝ ලිමිට් එකට වගේ ගිහාම ඔය ඇඟිල්ලක් ගහන්න බැත්තනකොට පිරීලා නේ තියෙන්නේ. ඒතකොට ඒකේ තියෙන හැම තට්ටුවටම ආසන පේලියක් දාලා තියෙනවා 10ක් 15ක් වගේ. ඒ ආසන පේලිවල වාඩි වෙලා ඉන්නේ කවුද? අර නෝනලා එක්ක ෂොපින් ආපු මහතුරු. ඒ කට්ටිය දැන් ඇවිල්ලා දැන් යා ගන්න විදියකුත් නැහැ. මේ ගෑණි මේ ඇඳුම් තෝරලා ඉවර කරන්නෙත් නැහැ. ඉතින් අර පුටුවේ වාඩි වෙලා ෆෝන් එකකුත් අතට අරගෙන මේ වටපිටාවේ බල බල මේ මිනිස්සයා ගත කරන ස්වභාවය ගත්තොත් අන්න දුකට නියම නිරූපණයක් තමයි ඔය. මේක නිකන් මේ විලාප තියෙන අසනීපයක් හැදිච්ච අඬන වැළපෙන දුකක් වෙනුවට මෙන්න මේ වගේ ස්වභාවයක් මේ ජීවිතේ තියෙනවා. ඒක සමහර වෙලාවට අර විදියට අඬන වැළපෙන දුකක් බවට උග්‍ර වෙනවා වෙන්න පුළුවන්. නමුත් මේ පැවැත්මේ තියෙන දුක අන්දර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේ මේ මොන දේ නැති කරත් මේ ජාති ජරා මරණ මේ විදියට මේ අප්‍රියන් හා එක්වීම, ප්‍රියන්ගෙන් වෙන්වීම, මේ දුක් මොනවා නැති කරත් අන්න සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අර විදියට නෝ ලිමිට් එකේ වාඩි වෙලා නෝන එනකන් බලාගෙන ඉන්න දුක, ඒක තියෙනවා. ඒක දුරු කරන්න බෑ. ඒක දුරු කරන්න බෑ. මොන විදිහට උත්සාහ කරත් ඒකෙන් ගැලවෙන්න බෑ. අන්තිමට ආවම මට්ටමට උනත් ඒක ඉතුරු වෙනවා. ඉතින් ඔන්න ඕක තමයි වැඩේ. ඒ විදිහේ අවධියකදී අපිට වැඩි වැඩියෙන් තේරෙනවා අපි මේ ලංකරගත් ආරක්ෂාව නියම ආරක්ෂාවක් නෙමෙයි. අපි මේ ලංකරගත් පහසුව නියම පහසුවක් නෙමෙයි. අර ආරක්ෂාවම යම්කිසි විදිහක උත්ප්‍රාසය දනවමින් අපි ඒවා අනාරක්ෂිත කරනවා. ඒ පහසුවම යම්කිසි විදිහක උත්ප්‍රාසය දනවමින් අපිව පහසුවට ලක් කරනවා. ඉතින් ඒ වගේ අවධියක අන්න මේ බුදුන්ගේ වචනේ වැඩි වැඩියෙන් අපිට ගෝචර වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අර විදියට මේ ගහක් මුල වැඩ ඉන්න වෙලාවක මේ විදිහේ මහා අනතුරක්, මේ කාලගුණ අනතුරක්, මේ විදිහේ කුණාටුවක්, මේ විදිහේ මහා වර්ෂාවක් නැගිලා ආපු වෙලාවක අන්න බුදුරජාණන් වහන්සේට සැලෙන්න හේතුවක් නැහැ. බුදුරජාණන් වහන්සේට ආරක්ෂාවක් හොයාගෙන දුවන්න හේතුවක් නැහැ. බුදුරජාණන් වහන්සේට පහසුවක් සහිත ස්ථානයක් හොයාගෙන යන්න වෙන්නේ නැහැ. මේ වෙනකොට මොකද? ආරක්ෂාව බුදුන් ළඟට එනවා. පහසුව බුදුන් ළඟට එනවා. අන්න පීති වාක්‍යයක් කියන හොඳ අවස්ථාවක්. මේ උඹලා මේ විදිහේ පහසුවක් හෙව්වා. උඹලා මේ විදිහේ ආරක්ෂාවක් හෙව්වා. ලැබුණා කියලා හිතාගෙන ඉඳියා. මම බැලූ බැල්මට අපහසුටපත් වෙලා වගේ. මම බැලූ බැල්මට අනාරක්ෂිත වෙලා වගේ. නමුත් කවුද නියමටම අනාරක්ෂිත? කවුද ඇත්තටම අනාරක්ෂිත? මේක තමයි අහන්නේ. දැන් ඔය මේ දවස්වල අවුරුදු සුබ පැතුම් එනවා. අයියෝ මේ හාමුදුරුවන්ට මොන අවුරුදු සුබ පැතුම්ද අප්පා? ඈ අවුරුදු කියන ඒවා සම්පූර්ණ කණපිට හරවල ආපු ජීවිතයන්නේ මේක. දැන් මම පහුගිය දවසකත් මම මේ කෙනෙක්ට කිව්වා මේ සිවුර කියන්නේ නිකන් කීම නහන බවට උටුළු පලන්දලා වගේ. මේ තට්ටේ ගාපු ඔලුවක් කියන්නේ මේ කීම නහන බවට ඔටුනු පලඳලා වගේ. ඉතින් තවදුරටත් මේ උපදෙස් දෙන්න, තවදුරටත් මේ විදියට අවවාද දෙන්න එන්න එපා. මොකද මේ ඔටුනු පලඳලා තියෙන්නේ මේ අහන්නේ නැහැ කියලානේ. ඇහුවා නම් මෙතන ඉන්නේ නැහැනේ. මේ හිස හිස මුදු කරපු හිසක තියෙන සලකුණම, මේ පොරොව්පු තිවුණක සලකුණම, සිවුරක තියෙන සලකුණම මොකද්ද? මේක අහන එකෙන් නෙමෙයි. මේක කීමනහන එකේ කියන සලකුණ තියෙනවා. ඒ වගේ මේ පැවිද්දෝ ඔය යම් කිසි දිහක අවුරුදු වේවා, ප්‍රිය සම්භාෂණ වේවා, උත්සව වේවා, ඔවා සම්පූර්ණ කණපිට හරවපු කට්ටියනේ. ඒක නිකන් ලෝකෙට කරපු නිග්‍රහයක් වගේ. ඔය වගේ දේවල් අතහැරලා ආහම, ඒ අතහැරලා ඇවිල්ලා ඒක පිළිබඳ අපේක්ෂාවක් සහිතව කල් ගෙවන කෙනෙක් ඉන්නත් පුළුවන්. කෙසේ නමුත් අර සුබ පැතුමක ඇති අර්ථය මොකද්ද? ඔය නැකතක ඇති අර්ථය මොකද්ද? අනේ අපිට නම් කිසිම නැකතක් නැහැ, වරදක් වෙලත් නැහැ, මුකුත් සුබ පැතුම් නැහැ. අසුබෙමටම තමයි හොම්බ දාගෙන ඉන්නේ හැම වෙලේම. හැබැයි නරකක් වෙලා නැහැ, නරකක් වෙලා නැහැ. අද උදේත් මිනිස්සෙක් හම්බුණා. එහම සකින ස්වාමීන් වහන්සේ, ලොකු ස්වාමීන් වහන්සේ, ඉස්සර ඇඟේ ලොකු ස්වාමීන් වහන්සේ තමයි කිව්වේ. ස්වාමීන් වහන්සේ මම අද උදේ අවුරුදු හිඳ උදේම ගිහිල්ලා බොමලුව අමතලා ආවා. බොමලුව ඇමදුවා. ඒක තමයි මම අද දවස පටන් ගන්න විදිහට කරේ. ලොකු සයන්ස් කියනවා උඹ බයෙන් ජීවත් වෙන මිනිහානේ. උඹ බයෙන් ජීවත් වෙන මිනිහා. ඒකයි උඹට ඒ වගේ ආරක්ෂිත තැනක් හොයාගෙන යන්න ඕනේ. අපිට බය නැහැනේ. ඈ අපිට අදාල් නැහැ. ඒ විදිහේ විශේෂිත ආරක්ෂාවක් හොයන්න ඕනේ නැහැ. ඒ විදිහේ විශේෂිත ආරක්ෂාවක් අදාල නැහැ. අනේ බුදුරජාණන් වහන්සේත් කියන්නේ ඕක තමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ බලපං උඹලා පහසුවක් හදාගත්තා, උඹලා ආරක්ෂාවක් හදාගත්තා. ඒ පහසුව තුළම, ඒ ආරක්ෂාව තුළම උඹලා අනාරක්ෂිත වෙලා. හැබැයි මම මේ අපහසුවක ඉන්න වගේ පේන්නේ, මම මේ විදිහට අනාරක්ෂිත නැනක ඉන්න වගේ පේන්නේ. හැබැයි මෙන්න මගේ තත්ත්වය කියලා නිකන් අර පීති වාක්‍යයක්, උදාන වාක්‍යයක් කියනවා. ඉතින් එන්නේ විදිහ උදාන වාක්‍යයක් අපි මතක් කරගමු අද වගේ දවසක, මේ වගේ අවධියක. ඉතින් ඒක අපේ ජීවිතවලට අර විදිහේ නියම ආරක්ෂාවක්, නියම පහසුවක් සඳහා හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. වහන්සේට බොහොම පින් අප වෙනුවෙන් ධර්ම දේශනාවකින් බුදුරජාණන් වහන්සේගේ උදාන වාක්‍යයක් ආරමුණු කරගෙන ඒ ආකාරයෙන් මේ සතිමත් වීමේ ක්‍රමය ගැන සහ ඒ ප්‍රතිපදාවේදී අත්දකින්නට ලැබෙන දියුණුව අවබෝධ කරගත යුතු ක්‍රමය මේකයි කියලා නිවැරදිව අපහට පෙන්වා දීම ගැන ඔබ වහන්සේට බොහොම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සාරාංශගත කිරීමක් දැන් කරන්න ඔබ වහන්සේගේ ධර්ම දේශනාව පිළිබඳව හැකි ප්‍රමාණයෙන් මේ බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සම්බෝධියට පත් වූ ආසන්න කාලයේ දී එක්තරා නාගරාජයෙක් විසින් බුදුරජාණන් වහන්සේට යම් කිසි උපස්ථානයක් කළ පසු බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද උදාන වාක්‍යයක් එහිදී ප්‍රකාශ කරනු ලබන්නේ කාමයන් ඉක්මවාලීමෙන් ඇත්තා වූ ආරක්ෂාව සමහර විට ආරක්ෂාවක් විදිහට පේන්නේ නැති වුණාට එතන ආරක්ෂාවක් තියෙනවා. ඒ වගේම කාමයන් සමග සිටීමෙන් ඉන්නකොට ආරක්ෂාවක් තියෙනවා වගේ පේනුණාට එතන ඇත්තටම ආරක්ෂාවක් හෝ ආරක්ෂිත ක්‍රමවේදයක් නැති බවක් තමයි පේන්න තියෙන්නේ. ඉතින් සමහරවිට අපි මේ ජීවිත කාලය තුළ අපේ ආරක්ෂාව පිණිස හදාගන්නා සිරිත් චාරිත්‍ර වාරිත්‍ර ක්‍රමවේදයන් අපිට අපි සකස් කරගන්න අපේ යහපත වෙනුවෙන්, නමුත් ඒවා අපිවම දෙලොවක අතරමං කර කිරීමකට නතු කිරීමකට පත් කරන්න පුළුවන්, විපතකට පත් කරන්නත් පුළුවන්. ඒක ගැන අවධානයෙන් නොසිටිය ඒ දේ අපිට දැනගන්නත් ලැබෙන්නේ නැහැ. අපි ඉබේම අනතුරකට පත් වෙනවා. ඒ වගේම අපි සමහරලාට මේ බුදුරජාණන් වහන්සේ මෙහෙම ක්‍රමවේදයක් ප්‍රතිපදාවක් ඉගෙනු පසු ඒ ක්‍රමවේදය හඳුනා ගන්නට ශක්තියතාවය ඇති වෙන සමහරලාට පෙර බුදුරජාණන් වහන්සේලාගෙන් හෝ පෙර භවයක මේ වගේ දෙයක් අත්දැකලා මේ ගැන ප්‍රත්‍යක්ෂ භාවයක් යම් මට්ටමකට හෝ සිත තුළ මේ වන විටත් සකස් වී ඇති සකස් වීමක් නිසා වෙන්න පුළුවන්. ඉතින් දැන් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වුණත් ආරක්ෂිත බවක් එතන පෙනුනට සමහරලාට නෑදෑයන් මුණ ගැසීමක් සිදු කළත් සමහරට අකමැති නෑදෑයන් වුණත් ඒ චාරිත්‍ර වාරිත්‍ර නිසා මුණ ගැසීමට සිදු වෙන විට ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි ඒ චාරිත්‍ර වාරිත්‍ර නිසා කිසියම් අපහසුතාවයක් පවා ඇති වෙන්න පුළුවන්. මේක ධර්මතාවයක් විදිහට අපිට දකින්න පුළුවන් ඒ චාරිත්‍ර වාරිත්‍ර වගේ දේවල් කාමයන්ට ඇතුළත් වෙන නිසා. ඉතින් තව දෙයක් ස්වාමීන් ප්‍රකාශ කරා, ලෝක ස්වභාවයේ මේ ආර්ය දිසානතියකට හේතු සකස් කර ගැනීමේදී අපි ඉන්න තැනයි අපි යන්න ඕන හෝ පත් වෙන්න ඕන ස්වභාවය අතර ලොකු පරතරයක් දකින්න ලැබෙනවා. ඉතින් මේ පරතරය අවුරුදු ගණනාවක් උත්සාහයෙන් තමයි නැති කරන්න පුළුවන්. ඒක එකපාරට කරන්න බෑ. විශේෂයෙන්ම ගිහි කෙනෙක්ව ඉන්නවා නම් ඒ ගිහි ජීවිතය තුළදී එකවරේ සියල්ල අත්හැරලා පැවිදි භූමියට ඇතුළත් වෙන්න බෑ. ඒත් ඒ ගිහි ජීවිතය තුළ ඉඳගෙනම කිසියම් ප්‍රතිපදාවක් කරන් නියැලෙන්න පුළුවන්. එතෙන්දි කරන්න තියෙන්නේ තමන් කරන ඒ කටයුතු දිහාවට කිසියම් පරතරයක් හිතින් ඇති කරගෙන ඒව නිරීක්ෂණය වෙන්නට දීමෙන් නිරීක්ෂණය කරමින් ඉඳීම තුළින් ඒ තමන් ගැන ඇතිවන අවබෝධය නිසා තමන් තරහක් ඉන්නම් ඉන්නේ ඒ දැනගන්නවා. ඊට පස්සේ වේදනාවක් නම් ඉන්නේ ඒ දැනගන්නවා. එතකොට ඒ වේදනාවල් හෝ තරහ අඩු වුණත් නැති වුණත් ඒ දැන ගැනීමෙන් අවබෝධ කිරීමෙන් මේ තමන් තුළ ඇත්තා වූ මම වෙමි කියන හැඟීම කාලයක් යනකොට අවුරුදු ගණන් මාස ගණන් අවුරුදු ගණන් යනකොට ඒ මම වෙමි කියන අස්මිමානයේ ඔස්සේ ඇතිවන්නා වූ හැඟීම ටික ටික දුර්වල වෙනවා. ඒ දුර්වල වෙනකොට ඔබට පුළුවන් ඔබ තුළම මේ දහම් මාර්ගයේ දියුණු වීමක් ඉදිරියට යමක් සිදුවෙන බව ප්‍රත්‍යක්ෂයෙන් අභ්‍යන්තර සාක්ෂියකින් හඳුනා ගන්න. එහෙම අභ්‍යන්තර සාක්ෂියකින් හඳුනා ගන්න හඳුනා ගැනීම ගොඩාක් ප්‍රබලයි බාහිර සාක්ෂියකින් හෝ අතීත සාක්ෂි වලින්. ඒ කියන්නේ අර ස්වාමීන් වහන්සේ දේශනා කරා අහවල් යම් තැනක පෙර මෙහිම ස්වාමීන් වහන්සේ නමක් හිටියා, එහෙම නැත්නම් පෙර මේ වගේ අපිට ජාතික අභිමානයක් තිබුණා කියලා ඒ අතීත විභූතියක් වූ අතීත සාක්ෂියක් ඉදිරිපත් කරගෙන මේ දේ කරනට වඩා බොහොම ප්‍රබල සාක්ෂියක් වෙනවා. තමන් තුළම ප්‍රතිපදාවෙන් ඇතිවන්නා වූ වෙනස ප්‍රබලව නිරීක්ෂණය කිරීම තුළින්. ඉතින් ඒ වගේම ප්‍රතිපදාවක ඉදිරියට යන්නට තමන් තුළින් හේතු සකස් කරනකොට තවදුරටත් ඒ ප්‍රතිපදාවට ඉදිරියට යන්න තල්ලුවක් ලැබෙනවා. මොකද බාහිරත් සමහර විට සකස් වෙනවා මේ ප්‍රතිපදාවට උපකාර වෙන විදියට. තමන්ට අහිතවත්කම් කරන සමහර අය තමන්ට ආකර්ෂණය වෙන්න තිබ්බ හේතු දුර්වල වෙලා යනවා තමන් ප්‍රතිපදාවකින් ඉදිරියට යන විට. ඉතින් දැන් ගිහිකයක ඉන්න කෙනෙක්ට මේ වගේ දෙයකදී ඉතාම වැදගත්. මොකද මේ තමන් ගිහි ජීවිතයක් ගත කරන අතරම මේ ප්‍රතිපදාව දියුණු කිරීම තුළින් විශාල පහසුවක් සුවයක් අත්කර ගන්න පුළුවන්. එයම සාක්ෂිය වශයෙන් තමන්ටම ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒ තුළින් ප්‍රත්‍යක්ෂයක් ඇති වෙනවා. එතකොට සමහරට තමන්ගම රෙෆරන්ස් පොයින්ට් එකක් කරගන්න පුළුවන්. තමන් මීට අවුරුද්දකට කලින් හෝ මාස කීපයට කලින් ලියපු කමටහන් වාර්තාවක් හෝ යම් සිද්ධියකට මුහුණ දුන් විදිහක් සහ දැන් ඒ වගේ කමටහන් වාර්තාවක් ලිව්වොත් ඒ ලියවෙන ආකාරය සහ හෝ යම් ඒ වගේ සිද්ධියකට මුහුණ දෙන ආකාරය අනුව ඒ දෙක සංසන්දනය කිරීමෙන් තමන් තුළ ප්‍රබල අභ්‍යන්තර සාක්ෂියක් මතු කරගන්න පුළුවන්. ඉතින් අර පෙර කිව්වා වගේ ඒ වගේ අභ්‍යන්තර සාක්ෂියක් තුළ තමන්ට ඇතිවෙනා වූ උනන්දුව සහ ප්‍රත්‍යක්ෂභාවය ලොකු පිටිවහලක් වෙන්න පුළුවන් මේ ගමන තුළ ඉදිරියෙන් ඉදිරියට යාමට. තමන් ඉන්න තැනින් තමයි ඕන කෙනෙක්ට ආරම්භ කරන්න පුළුවන්. අපිට එක පාරට වෙන ඉන්න තැන පැත්තක තියලා වෙන තැනින් ආරම්භ කරන්න බෑ. තමන් තමන්ගේම ඉන්න තැන රෙෆරන්ස් පොයින්ට් එක විදිහට තියාගෙන මේ මම වෙමි අස්මිමා කියන අස්මිමානමය හැඟීම ගැන අවබෝධයක් තියා කොහොමද ඒ තමන් තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන එක අවබෝධයක් හදා ගනිමින් තමන් තමන්වම කිසියම් පරතරයකින් නිරීක්ෂණය කිරීම තුළ තමයි මේ දියුණුව ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ තුළින් නැතිවන පහසුව ඒ සුවපත් බව බුදුරජාණන් වහන්සේලා විසින් පවා උදාන වාක්‍ය වලින් ප්‍රශංසා කරපු ස්වභාවයක් ඇති වෙන්නේ. එතකොට මෙතන ඒ බුදුරජාණන් වහන්සේලා ප්‍රශංසා කරපු ස්වභාවය තමන් තුළින්ම උපදවා ගැනීම තුළින් තමයි මේ ප්‍රතිපදාවේ ඉදිරියක් දකින්නට ලැබෙන්නේ. ඉතින් මේක ඉතාම ප්‍රබල ප්‍රතිපදාවක්, ප්‍රබලව සාක්ෂි සහිතව තමන් තුළ ඉදිරිපත් වන ප්‍රතිපදාවක්. මේ ආකාරයෙන් අපි විවිධ කරුණ දැක්වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපේ නමස්කාර පූර්වක ස්තුතිය වේවා. ඊළඟට යෙදී තිබෙන්නේ මේ වැඩසටහනට සහභාගී වන අද මුල සිට සහභාගී වන කිසියම් ආධුනික කෙනෙක් ඉන්නවා නම් ඒ අයගේ පහසුව පිණිස කිසියම් ඉන්ට්‍රොඩක්ෂන් එකක් එහෙම නැත්නම් කිසියම් පෙර හඳුන්වා දී පූර්ව හඳුන්වා දීමක් ලබා දෙන්නට පත්‍රිකාවක් සභාගත කරන්න මම මේ සඳහා පත්‍රිකාව ඉදිරිපත් කරන්නම්. ඔව්, දැන් ඔබ වෙත පෙනෙනවා ඇති ආධුනික ඔබට සතිමත් වීම පුහුණු කිරීමේ උපදෙස් පත්‍රිකාව මේ සූම් හරහා දැක ගන්න පුළුවන්. එහිදී පළවෙනියට තියෙනවා වීඩියෝස් දෙකක් YouTube එකකින් බලන්න පුළුවන්, සතිමත් හැවිදීම, සතිමත් හිඳ ගැනීම. ඊළඟට ඒ වීඩියෝස් දෙක බැලුවට පසුව ඔබට පුළුවන් කිසියම් අවබෝධයක්, දලා අවබෝධයක් ලබා ගන්න, ආරම්භක අවබෝධයක් ලබා ගන්න. ඉන්පසු ඔබ කළ යුත්තේ දිනකට පැය දෙක කාලයක්, ඒ කියන්නේ සතිමත් ඇවිදීමට පැය එකක්, සතිමත් හිඳ ගැනීමට පැය එකක් ආදි වශයෙන් කාලය වෙන් කරගෙන මේ අත්හදා බලන්න පුළුවන්. අත්හදා බැලීමක් විදිහට ඉන් අනතුරුව ඔබට පුළුවන් ඒ කීප දවසක් කිරීමෙන් පසු ඒ එක සතිමත් ඇවිදීමක් ගැන හෝ එක සතිමත් හිඳ ගැනීමක් හෝ එහෙම ඒ දෙකම සම්බන්ධ හෝ කිසියම් වார்த்தාවක් අප වෙත ඉදිරිපත් කරන්න. එහිදී ඔබ වார்த்தාවේ ඉදිරිපත් කළ යුත්තේ වන්නේ ඔබ ඒ පුහුණු කරනවිට මොකද්ද අත්දැකපු දෙය, සතිය පිහිටන බව දැනගත්තේ කොහොමද, සතිය පාද ස්පර්ශයන්ට හෝ හුස්ම ඉහළ යන පහළ යනමට හෝ පැවතුනේ කොහොමද, එයට සාක්ෂිය කුමක්ද, සතිය කයින් බැහැරට ගියා නම් ඒ නැවත කය වෙත පැමිණි බවට හෝ හුස්ම රැල්ල වෙතට පැමිණි බවට ඇති සාක්ෂිය මොකද්ද, මොකක්ද යන්නේ ආදි වශයෙන් සතිමත් වීමට සාක්ෂි ඉදිරිපත් කරමින් කරන්නා වූ වார்த்தාවක්. එම වார்த்தා ඉදිරිපත් කිරීම තුළින් ඔබට ඔබගේ පුහුණුව ගැන ඔබ තුළින් ඇතිවෙනා වූ අවබෝධය ඉතා ප්‍රබලව දියුණු වෙනවා. එම නිසා අපි උනන්දු කරනවා ඔබට මේ වගේ වார்த்தා හැකිතාක් ලිඛිතව ලියමින් මේ ප්‍රතිපදාව හෙදෙන්න කියලා. ඒ වගේම මේ වார்த்தා පුළුවන් නම් යම් වෙලාවක අපිට මේ වැඩසටහනට ඉදිරිපත් කිරීම සඳහා Google Form එක හෝ ඊමේල් ලිපිනය හරහා එවන්න පුළුවන්. එසේ වුවත් අපි ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා උපදෙස් පිණිස. ඒ වගේ වார்த்தාවකින් ඔබගේ දියුණුවත් ශීඝ්‍රගාමි වෙන විදිහට උපදෙස් ස්වාමීන් වහන්සේගෙන් ලැබෙනවා. ඒ වගේම අනිත් අයටත් එය බොහෝ ප්‍රයෝජන පිණිස සිද්ධ වෙනවා ඇති. ඒ වගේම මේ වැඩසටහන දිනපතා සෑම ඉරිදා දිනකම සිද්ධ කරනු ලබනවා ශ්‍රී ලංකා වේලාවෙන් සවස උදෑසන 7 සිට 8 30ටත්, මෙල්බර්න් වේලාවෙන් පෙරවරු 11 30 සවස 1 දක්වාත්, නව සීලන්ත වේලාවෙන් පස්වරු එක ඉතිහයේ සිට තුන දක්වත් යන කාල පරාසයන් වලින් සහ සූම් විස්තර මෙහි සඳහන් වෙනවා. ඒවා අපි සාමාන්‍යයෙන් WhatsApp මාර්ගයෙන් නිවේදනය කරනවා. මේ සමගම මෙම ඉදිරිපත් කිරීම අවසාන වෙනවා. ඊළඟට තියෙන්නේ ප්‍රශ්න උත්තර වාරයයි. ඒ සඳහා මම දැන් ප්‍රශ්න අද දින ලැබී තිබෙන වාර්තා ගැන ස්වාමීනාන්සේට ඉදිරිපත් කරන්න සූදානම්. ගෞරවනීය ස්වාමීනාන්ස, ඔබ වහන්සේම අපේ ප්‍රශ්න උත්තර වාරය සඳහා ඉදිරිපත් කරන්නට හැකියාව තිබේද? අවසරයි.
තෙරුවන් සරණයි සියලු දෙනාටම.
තෙරුවන් සරණයි ස්වාමීනාන්ස. අවසරයි. ඔබ වහන්සේ බොහොම ගෞරවපූර්වකව මේ වැඩසටහනට පිළිගන් ලබනවා. බොහෝ කාලයකට පස්සේ ඔබ වහන්සේගේ කටහඬ ලැබෙන්නෙත්
ඒක තමයි කාලෙකින් නේද?
එහෙමයි ස්වාමීනාංශ, මාස ගණනකින් මං හිතන්නේ.
ඔව්
එහෙමයි. එහෙනම් ස්වාමීනාංශ, නමස්කාර පූර්වකව ඔබ වහන්සේ මේ වැඩසටහනට පිළිගන් ලබනවා. අවසරයි, නම් කියන අවසරයි. ධම්මගුප්ත ස්වාමීන් වහන්සේට අපි ඊටාම කෘතඥ පූර්වක වෙනවා මේ අවස්ථාවේදී. ස්වාමීන් වහන්සේ, අදට එක වාර්තාවක් අපිට ලිඛිතව ලැබී තිබෙනවා. මම ඒ වාර්තාව දැන් සභාගත කරන්න අවසරද?
හොඳයි.
මම සතිමත්ව මෙම භාවනාව පැය එකක් බැගින් මේ ආනාපානසති භාවනාව සිදු කරමි. විශේෂයෙන් ආනාපාන සති භාවනාව සිදු කරන කාලයේදී මට අතීත සිතිවිලි නිමිති වර්තමානයේදී සිහියට ගේනවා. මම භාවනාව සතිමත්ව කරන නිසා අතීත අරමුණු මනසින් මතුව විට එම අරමුණු වල එල්ලී නැතිනම් කෙටිකතා ගොතන්නේ නැත. මම ඒ සිතුවිලි වර්තමානයේ දකින්නේ අතීතයේ ඇස හරහා දුටු වර්ණ රූප මනස තුළ රෙජිස්ටර් කරගත් අතීත සිතුවිලි ලෙසය. මේ පරණ සිතුවිලි මෙනෙහි කිරීමක් ගලන්නේ ඇති බව නැති බවටත් මේ අසමාන සවනස මේ පරණ සිතුවිලි මෙනෙහි කිරීමෙන් පළක් නැති බවටත් ඒ තුළින් කර්ම සිදුවන බවත් එම මොහොතේම මට වැටහෙන නිසා මම සතිමත් ආනාපාන සති භාවනාව දිගටම කරගෙන යන්නෙමි. වර්තමාන භාවනා කාලයේදී අවටින් දැනෙන ශබ්ද අරමුණු රූප අරමුණු මට කරදරයක් නැත. මෙම අරමුණු වලට මා එල්ලී යන්නේ නැත. මම ඒ අරමුණු මනස තුළ රෙජිස්ටර් කරගන්නේද නැත. වාසාව අවසන්යි ස්වාමීන් වහන්සේ.
හොඳයි. දැන් මේ අලුත් අවුරුද්දකත් ලබලා තියෙනවා. දැන් මේ උදේ පාන්දර ලැබිච්ච මේක බැලුවාම මේක ලියපු කෙනා මේ අවට ඉන්නවනම් අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. ලියපු කෙනා කැමතිද කතා කරන්න?
මේ වාර්තා ඉදිරිපත් කරපු කෙනා මෙහි ඉන්නවනම් ඔබට සූ මතෝසව ඉදිරිපත් කරන්න පුළුවන්. දැන්ට එහෙම පේන්නේ නැති බවක් තියෙනවා.
අපි බලමු. දැන් මේ රිපෝර්ට් එක මුලින්ම පළවෙනි වාක්‍යය නිකම් පොඩ්ඩක් ආයෙත් කියන්න පුළුවන්.
එහෙමයි සොයනස. විශේෂයෙන් ආනාපාන සති භාවනාව සිදු කරන කාලයේදී මට අතීත සිතිවිලි වලින් නිමිති වර්තමානයේදී සිහියට එනවා. මම භාවනාව සතිමත් කරන නිසා. එහෙමයි.
ඇති. දැන් මුලින්ම පටන් ගත්ත ගමන්ම මුලින්ම කියන්නේ මොකක්ද? අතීත සිතිවිලි එනවා කියලානේ. දැන් අපි නිකන් කතාවක් කිව්වත් නේ. දැන් මේ දවස්වල අවුරුදු වලට උත්සව තියෙනවනේ. ගෙදරට එක එක කෙනා ඉන්නවා, එක්කලා එහෙම එනවා, එක එක පාටි දෙනවනේ. දැන් ලංකාවේ නොඉන්න වුණත් එහෙම දේවල් කරනවනේ තමයි. දැන් ඒ වගේ උත්සවයක් ගෙදර ඕගනයිස් කරලා අපි කියමු ඒකට ප්‍රධාන අමුත්තෙකුට ආරාධනා කරා කියමු. ප්‍රධාන අමුත්තා එනකොට ප්‍රධාන අමුත්තගේ පිටිපස්සෙන් ඔය දඩාවත යන බල්ලෙකුත් එනවා. දැන් ඒ වගේ වෙලාවක ප්‍රධාන අමුත්තා ඉඳෙද්දි අපි අර දඩාවත යන බල්ලට කන්න බොන්න දුන්නොත් සලකුවොත් අර ප්‍රධාන අමුත්තා ගණන් නොගත්තොත් මොකද වෙන්නේ? ප්‍රධාන අමුත්තා ඊළඟ දවසක ආයි එන්නේ නැහැ. ආයි ඉන්නේ නැහැනේ. ආය යනවා. දැන් ඒ වගේම තමයි. දැන් මේ වார்த்தාව පළවෙනි එකේ ඉඳලම කියන්නේ මොකක්ද? මේ අතීතයට හිත ගියා කියන කෙනේ කියවෙන්නේ නේද? ඊට ඉස්සෙල් අපිට පුළුවන් නම් එක වාක්‍යයක් හරි කිව්වනම් මූල කමඨහනේ හිත පිහිටුවාම මූල කමඨහන කොහොමද දැනුනේ? ඒකත් එක්ක කොච්චර එක හුස්මක් හරි හිටියන ඒ හුස්ම ගැන හරි පොඩ්ඩක් හරි කියලා ඊට පස්සේ කියන්න පුළුවන් මේ හිත අතීතයට යනවා, අනාගතයට යනවා, වෙන වෙන දේවල්. දැන් මුලින්ම අපි කියන්නේ ප්‍රධානමුත්තට පොඩ්ඩක් හරි සැලකිල්ලක් දක්වන්න ඕන නේද? දැන් මෙන්න මේ රිපෝට් එකේ උදේ පාන්දර ඉතින් බලනවා කියලා හිතන්න පුළුවන්. උනාට මේක තමයි වෙන්න ඕනේ. අපි හැමදිසෙම අපි සම්මත කරගෙන තියෙන මෙන්න මේ මූල කමටහන. අපි හුස්ම ගත්ත කියලා හුස්ම නහය අග දැනෙනවා මෙන්න මේ විදිහට මට දැනෙනවා හුස්ම ඇතුළට එනකොට මෙහෙම දැනෙනවා පිට එනකොට දැනෙනවා නැත්තම් බඩ පිම්බෙනවා ඇකිලෙනවා දැනෙනවා කියලා එහෙම නැත්තම් මේ ක්‍රියාවලිය පපුවස් පහත් වෙනවා වෙන මොකක් හරි විදියකින් දැනුණා කියලා එහෙම නැත්තම් ඉඳගෙන ඉන්න ආසනය දැනුණා කියලා මෙන්න මේ මොකක් හරි දෙයක් අපි සම්මත කරගත්තු දේ මුලින්ම ඉඳගෙන මෙන්න මේකයි මං කරන්නේ ඒක දැනුනේ මෙන්න මේ විදියටයි මේකෙත් එක්ක ඉන්නකොට මෙන්න මෙහෙම දේවල් මෙච්චර වෙලා වගේ ඉන්න පුළුවන් කියලා විස්තර කියලා අර ප්‍රධාන මුත්තට ඉස්සෙල්ල වටිනාකමක් දීලා ඉවර වෙලා ඊට පස්සේ අර පස්සෙන් එන දඩාවත යන බල්ලෙකුට වගේ කන්න පොඩ්ඩක් දුන්නට කමක් නැහැ. මුලින්ම අර ප්‍රධාන මුත්තා ඉන්දෙද්දිම දඩාවත යන බල්ලෙකුට කන්න දුන්නොත් මොකද වෙන්නේ? අර ප්‍රධාන මුත්තා අපිව ගණන් ගන්න නැතුව එයා ඊළඟ දවසක එන්නේ නැහැ නේද? අන්න ඒක තමයි මේ භාවනාවක් කරද්දී රිපෝට් එක ලියද්දිත් අපි මේ කාටද ඉස්සෙල්ල සලකන්නේ ඉස්සෙල්ලම අපි මාර්යාටද සලකන්නේ බුදුරජාණන් වහන්සේටද කියන එක ඉස්සෙල්ලම සලකලා ඉන්නවා මුලින්ම මේ රිපෝට් එක ලියද්දී උනා මේ හුස්ම දැනිලා ඇති මේ මේ කියන කෙනාට මේක ලියන්න අමතක වුණාට හුස්ම දැනිලා ඇති අන්න ඒ දැනිච්ච විදිය ගැන එක වාක්‍යයක් දෙකක් හරි කියලා මෙන්න මෙහෙම දෙයක් කරාම මෙන්න මේ විදිහට වුණා ඊට පස්සේ ඔන්න දැනෙනවා මගේ හිත අතීතයට යනවා අනාගතයට යනවට වඩා අතීතයට යන ගතිය වැඩි. අන්න ඒකත් එක්ක මෙන්න මෙහෙම මූල කමඨහනේ මෙච්චර වෙලා හිටියට පස්සේ ඉන්න අමාරු. අන්න ඒ විස්තර පස්සේ කියන්න පුළුවන්. අර මුලින් ආරම්භයේදීම එකපාරට මෙහෙම නිකන් අර අපිට බනිනවා වගේ නේ නේද? මේ සායන් හන්සල අපිට මේ වැඩක් කිය කරන්න කිව්වා ඒක කරගන්න බෑ. එහෙම කියන්නේ නැතුව මුලින්ම මෙහෙම පොඩ්ඩක් හොඳ පොඩ්ඩක් හරි එක වාක්‍යයක් හරි කියලා කිව්වනම් හොඳයි කියලා අපිට හිතෙනවා. අනේ ඊට පස්සේ දවසක මෙන්න මේ ප්‍රධාන අමුත්තර ටිකක් වටිනාකමක් දීලා වැඩේ පටන් ගන්න. මෙහෙම අතීතයට යනවා කියලා අඳුරගත්තු එකත් එක පැත්තකින් හොඳයි. දැන් සමහරුන්ගේ හිත අතීතයට නැතුව අනාගතේ කරන්න තියෙන ප්ලෑන් වලට යන ගතිය වැඩි. ඒකත් වයසත් එක්ක ඊළඟට කරන්න තියෙන වැඩක් වැඩි වෙන තරමට අන්න එහෙම අපේ දිනදා පරිසරයේ හැටියට වටපිටාවේ දේවල් වලට හැටියට ඒකත් වෙනස් වෙන්න පුළුවන්. මගේ හිතම සමහර දවසට අතීතයට යන ගතිය වැඩි වෙන්න පුළුවන්. සමහර ලාට අනාගතයට යන ගතිය වැඩි වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ දේවල් අඳුර ගන්න එක. එතකොට මෙන්න මගේ හිතේ හැටි තමයි මේ අඳුරගත්තේ. අපි වෙනද කරන්නේ මේ අනිත් අයගෙන ධ්‍යානය බලන්නේ. අනිත් අයගෙ මෙන්න මෙහෙමයි, අරයා මෙහෙමයි, එක එක්කෙනාට චරිත සාතික දෙනව වෙනකොට මොන මගේ හිතේ හැටිත් මෙන්න මෙහෙම තමයි. එළොන්න මගේ ගැන අඳුරගත්තු එකත් වටිනවා. ඒ අනේ අඳුරගන්න එකටත් වටිනාකමක් දෙන්න. වටිනාකමක් දෙන්න දෙන්න මෙන්න මගේ ඇතුළේ පේන ගතිය තව වැඩි වෙනවා. මගේ දුර්වලකම් පේන්න ගන්නවා. නෝකත් එක්ක. ඊට මෙන්න මෙහෙම හිත පිට යන්නේ නැතුව කොච්චර වෙලා හිටියද කියලා මුලින්ම කියලා ඒ විස්තරත් කියලා මම අතීතයට යන හැටිත් බලන්න. ඒ වගේම අතීතයට ගියාට පස්සේ මේක අතීතයත් එක්ක කොච්චර වෙලා ඉන්නවද කියලා හැමත් බලන්න. දැන් මේ අර වගේ අර ප්‍රධාන මුත්තට වැඩියෙන් සලකන්න වුණොත් අපි අතීතයට හිතයයි මෙයාගේ පරණ පුරුද්දano හිතයයි අතීතයට උනාට වැඩි වෙලාවක් මේ අතීතයේ දේවල් එක කල්පනා කර කර ඉන්න වෙනකොට පොඩ්ඩ ඉක්මනට ආයෙත් ඇතුළට එන්න ගතිය වැඩි වෙන්න පුළුවන්. අන්න මේ විස්තර බලන්න වෙනද වගේ මගේ හිත අතීතයට යනවා. හැබැයි මේක කොච්චර ඉක්මනට මේක අනිත් පැත්තට එනවාද කොච්චර වෙලාවකින් මේක මතක් වෙනවාද මේ කළ යුතු දේ නෙවෙයි කරන්න කියලා මතක් වෙනවාද කියලා අන්න ඒ විස්තරත් වැඩියෙන් බලන්න ගන්න. ඒ බලන්න ගන්නකොට හිත පිටේයි. හැබැයි වෙනාට පිට ගියාට ආයෙත් එන ගතිය වැඩි වෙන්න පුළුවන්. මෙන්න මේ දේවල්ට මේ හිත ඇතුලේ ඉන්න ගතිය මූල කර්මස්ථානයේ මීට වඩා වැඩි වටිනාකමක් දුන්නනම් මේකත් එක ඉන්න පුළුවන් ගතිය තියෙනවා. ඉතින් මේ මූල කර්මස්ථානයේ ඉන්නේ මේ මූල කර්මස්ථානයේ ඇති වැඩක් ඇති නිසා නෙවෙයි එක පැත්තකින්. ඒකට මෙන්න මේ හරහා මම කවුද කියලා තේරුම් ගන්න මේකෙන් ප්‍රයෝජනවත් වෙනවා. අන්න ඒක නිසා මූල කර්මස්ථානයේ මීට වඩා වැඩි වටිනාකමක් දෙන්න ඒ වගේම රිපෝට් එක ලියද්දිත් මීට වඩා හොඳයි හොඳ මේකට වටිනාකමක් දීලා රිපෝට් එක ලිව්වනම් තමයි ඊට වඩා හොඳ. මං හිතනවා මේක නා දැනගෙන තමයි මේ දැනගත්තට මූලකමඨානේ ඉඳගෙන ඉඳලා තේරුම් අරගෙන තමයි පස්සේ මේ වෙන හිත පිට යන එක ගැන කිව්වට පිට යන එකට කියන්නේ ඉස්සෙල්ලා එක වාක්‍යයක් දෙකක් හරි රිපෝට් එකේ ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම වැඩේ තියෙන්නේ. හොඳයි අපි හිතනවා තව විස්තර කතා කරන්න ඕන නම් දැනගන්න ඕන නම් අහන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි ඊළඟ වතාවට යමු.
එහෙමයි ස්වාමීනාස බොහොම පින්. අද දවසට ස්වාමීනාස ලිඛිත වාර්තා එකයි අපිට ලැබී තිබෙන්නේ. ඔබ වහන්සේගේ අවසරය ඇතිනම් අපිට පුළුවන් ද වාචික ප්‍රශ්න හෝ වාර්තා ඉදිරිපත් කරන කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න?
හොඳයි හොඳයි.
හොඳයි, බොහොම පින් ස්වාමීනාස. ස්වාමීනාසගේ අවසර පරිදි ඔබ අතරින් කිසියම් කෙනෙක්ට සතිමත් වීම පිළිබඳ තමන්ගේ අත්දැකීමක් හෝ ප්‍රකාශයක් හෝ ගැටලුවක් ඉදිරිපත් කරන්න තිබෙනවා නම් දැන් ඒ වටිනා අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සඳහා ඉදිරිපත් කරන්න කියා ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී. මොකද ඒ ඉදිරිපත් කිරීම ඔබටත් විශාල ප්‍රයෝජනයක් වෙනු ඇති, අසා සිටින සියලු දෙනාටත් එය ප්‍රයෝජනවත් වනු ඇති, තම තමන්ගේ අවබෝධය පුළුල් කර ගැනීම සඳහා. ඒ සඳහා ඉදිරිපත් වන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේදී සූ මතෝස්වා ඉදිරිපත් වන්නට පුළුවන් නදීප, ඔබට අවස්ථාව ලබා දෙනවා. හොම්පින්
බොහොමත්ම පින්නාවන්ත අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
ඒ තෙරුවන් සරණයි.
වහන්සේත් ගොඩ කාලෙකට පස්සේ කලින් සඳහන් කරා වගේ කටහඬක් අහන්න ලැබුණේ. සන්තෝෂයි ස්වාමීන් වහන්ස අපි වැඩසටහනට සම්බන්ධ වුණාට. ගැටලුවක් විදිහට නෙමෙයි ස්වාමීන් වහන්ස, පොඩි අත්දැකීමක් ඉදිරිපත් කරන්න හොඳයි කියලා හිතුණා. මේ වார்த்தාව කියනකොටත් අර ස්වාමීන් වහන්සේ වැඩි විස්තර අර ප්‍රධාන අමුත්තට දැන දෙනවා නම් හොඳයි කියලා. ඒ වගේ දෙයක් එකට පොඩ්ඩක් සම්බන්ධයි ස්වාමීන් වහන්ස. මට කලින් දැන් සති තුනකට ඉස්සෙල්ලා කොවිඩ් ඇහිලා මම ඊයේ සෙට්නස් ප්‍රාද වැඩසටහනේ ලොකු ස්වාමීන් වහන්සේටත් මේ පොඩි විස්තරයක් කිව්වා. ඒ කොවිඩ් හැදිච්ච දවස් ටිකේ ස්වාමීන් වහන්සේ වැඩිපුරම කරේ මේ අර ඇවිදින්න අමාරුයි, මේ කොන්දයි, මේ කුල් ගොඩාක් වේදනාව තියෙනවා බෙල්ල පිටිපස්සේ ඔක්කොම. සක්මන් භාවනාව ටිකක් අඩුවෙන් කරේ, නමුත් පරියංකය සහ ඇඳේ වැතිරිලා ඉන්නකොට ඒ නිදියන ඉරියව්වෙන්ම සතිය වැඩුවා. ඒකෙදී ස්වාමීන් වහන්ස මට තේරුණේ අර නිකන් අපි කියන්නේ අර ෆ්ලක්ස් එකට ගියයි කියලා වෙලා පොඩ්ඩක් ඔය අරමුණක් නැතිව ඔහේ ඉන්න ගතිය දෙන ඒක වැඩිපුර දැනුණ ස්වාමීන් වහන්ස. මොකද මං හිතන්නේ වෙනත් මොනවාක්වත් ඒ කියන්නේ ඔෆිස් එකේ වැඩ කරන්නෙත් නැහැ, ගෙදර වැඩක් කරන්නෙත් නැහැ, ඔහේ මැරිලා වගේ ඉන්නවනේ ස්වාමීන් වහන්ස. නමුත් යාර හොඳ වුණාට පස්සේ ආපහු ඒ බැලන්ස් කරලා සක්මන සහ පරියංකය එදිනදා වැඩ කටයුතු වලදී සතිය වඩන ඒක එහෙම කරා. ඒ අරමුණක් නැති වෙලා වගේ ඉන්නකොට මම ගොඩක් වෙලාවට කරන්නේ ස්වාමීන් වහන්සේ මේ ධර්ම දේශනා වලට සවන් දෙනවා. ලොකු ස්වාමීන් වහන්සේගේ මගේ රෙකෝඩ් කරගෙන තියෙනවා අය අවුරුදු 12කට ඉස්සෙල්ල වගේ ධර්ම දේශනා 10ක එකතුවක් මම ගොඩක් වෙලාවට කරන්නේ. ඔයගේ මට නිකන් අර ගැටලුවක් වගේ තියෙන වෙලාවක හැමතිස්සෙම මේ ධර්මදේශනා ටික අහනවා. අහනකොට හැමතිස්සෙම අලුත් වෙන ස්වාමීන් වහන්සේ පරණ අත්දැකීම් ටික. ඊළඟට භාවනාවේ කියන්නේ දියුණුවක් කරන ඉදිරි ගමනක් තියෙනවා කියන එක අර සමහර වචන තේරුම් නැහැනේ ස්වාමීන් වහන්සේ ඉස්සර ඔය පාලි වචන එහෙම. දැන් අර චුට්ටක් අත්දැකීම තුලින් ඒක තේරුම් ගන්න ලැබෙනවා. ඉතින් අද උදේ පරයන්කේදී ස්වාමීන් වහන්සේ ඔය හැමතිස්සෙම කියනවනේ රූප කොටසක් ගන්න අපි ආනාපානෙත. මට තේරුණේම නෑ ස්වාමීන් වහන්සේ මේ රූපයක් කියන එක. දැන් රූපයක් මැවෙන්න එපයි කියලා ඉවරලා අර අපි දකින්නේ මොකක් හරි හැඩයක් තියෙන නිශ්චිත රූප එහෙමනේ හිතාගෙන ඉන්නේ. ඉතින් මට ඒ ප්‍රශ්නේ තිබුණා ගොඩ කාලයක්ම. ඉතින් පස්සේ ඔය දිය ධර්ම දේශන අහනකොටම තේරෙනවා රූප කොටසක් කියලා ගන්නවා මේක ආනාපානෙ දැනෙන දෙයක්. ඒක ගෙවෙනවා. ඊට පස්සේ ඔය ගෙවීම සඳහන් කරන ස්වාමීන් රූපය ගත්තා, රූපය රූප සංඥාවට ගියේ. එතකොට සංඥාවක් නැති වෙනවා. ඔහොම ගිහිල්ලා අන්තිමට සංඥාවට තියලා අපි ඔය මං හිතන්නේ අසන්නීය තලය කියලා මට එතනින් එහා මට මතක නෑ ස්වාමීන් ඒ වචන සෙට් එක. නමුත් අපි අර මුකුත් නැති වෙන තත්වයක මමවත් හොයාගන්න නැති වෙන තත්වයක ඉන්නවනේ. ඔය ඒ කියන ටික ස්වාමීන් හරි පැහැදිලිව තේරුණා අද උදේ පරියන්කේදී ස්වාමීන්. මට ඒ ලොකු සතුටකුත් ආවා. ඒක ඉතින් මේ මේ මේවා නේද මේ දැන් කියන්නේ කියලා ඉවරලා. නවතර මුල් කාලේ ඔහොම බණ අහනකොට තේරුණේම නෑ ස්වාමීන් වහන්ස. ඉතින් මට හිතුණා ඒ අත්දැකීම ඔබ වහන්සේත් සමග බෙදා හදා ගන්න. බොහොමත් පිං තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හොඳයි, අපි ඊයේත් ඇහුණා මොකද්ද කොවිඩ් හැදිලා හිටිය කියලා. දැන් බලන්න එතකොට දැන් ලෙඩක් හැදිලා ඉන්න වෙලාවේදී අපිට මේක පුරුදු කරන්න පුළුවන් උනේ කලින් මේක පුරුදු කරපු නිසානේ. මෙහෙම නැතුව නිකම්ම ආසන කියන්නේ මෙහෙම එක සතියක් කියන එක නොදන්න කෙනෙකුට මෙහෙම දෙයක් වුණා නම් මොකද වෙන්නේ? ඒකත් එක්ක තව දඟලන එකනේ. ආර්ය නිසා ආර්යගෙන් තමයි බෝ වුණේ, මෙන්න මෙහෙම නිසා මෙහෙම වුණා. දැන් කොච්චර ප්‍රශ්න එනවාද කියලා ඔවා ඔලුවට දාගෙන ඊළඟට අර ලෙඩේ තව ලෙඩක් කරගන්න ඕනේ හිතෙන්. එහෙම නැතුව මේක පුරුදු කරපු කෙනෙකුට කලින් මේක පුරුදු වෙච්ච නිසා තමයි ලෙඩෙත් අපිට හොඳ පැත්තට හරව ගන්න පුළුවන්. ඕනම දෙයක් අර කොම්පෝස් කර ගන්න පුළුවන්කම ලැබුණේ මේක කලින් පුරුදු කරපු නිසා. ඒක නිසා ඉතින් අපි ප්‍රාර්ථනා කරන මේ අවුරුද්ද ඊට වඩා දරුණු ලෙඩක් ලැබේවා කියලා. එහෙම හොඳයි. එතන කොන්දක් කරලා ඇඳට වෙලා හිටියා නම් ඔන්න ඊට වඩා හොඳට භාවනා කරගෙන.
අතිය වෙලෙනේ ස්වාමීන් වහන්සේ. කලින් ස්වාමීන් වහන්සේ ඉතින් ඔය මේ අත කැඩලා තිනවා ස්වාමීන් වහන්සේ. නමුත් මේ ඔය කෝවිඩ් වේදනාවට හිතා ගන්න බෑ. ඇයි ඒක මේ අර දරා ගන්න අමාරුයි කියලා තේරුණා ස්වාමීන් වහන්සේ. මගේ දැන් ඔය ක්‍රිකට් ගහලම ස්වාමීන් වහන්සේ අත කැඩලා තිනවා, උරහිය, ඊළඟට මේ රිබ් එකක් කැඩලා තිනවා, ඇන්කල් එක, මේ අවුරුදු 6ක් ඇතුළත කාලේ වගේ. නමුත් ස්වාමීන් වහන්සේ මම කවදාවත් මේ පේන් කිලර් එකක්වත් අරගෙන තිබුණ නෑ. හරි පුදුමයි මේ කෝවිඩ් වල මෙච්චර මේ මට දරා ගන්න අමාරුනේ මොකද කියලා. නමුත් ඉතින් එක දවසක් මම හිතන්නේ නියුරෝෆෙන් එකක් බිව්වා ඒ ඔලෝකක්ම දරා ගන්නම අමාරු දවසේ. එච්චරයි ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මේ සතියෙම තමයි ඉතින් හිටියේ.
ඒක දැන් අර කෝවිඩ් කියන ඔය වගේ අර වෛරස් එකක් ආවට පස්සේ ඒක අර මුළු බ්ලඩ් වලට ඔක්කොටම ඇටැක් කරනවනේ. එතකොට අර වේදනාව සමහරලාට අර නිකන් තුවාලයක් වුණාට වඩා වේදනාවට වඩා වැඩි වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. ඒ වගේම දැන් අර සතිය පුරුදු කරලා තියෙන නිසා ඒකෙන් අර දැනෙන ගතිය හොඳට වැඩි. ඒක ඒකම දැන් වයසටත් යනවනේ නාකි වෙලා ඇතිනේ ඒ දවස්වල වගේ නෙවෙයි. ඒකත් එක්ක තව තව ওই දේවල් වැඩියෙන් වේදනාවල් වැඩියෙන් දැනෙන ගතිය තියෙනවා. ඒක නිසා දැන් අපිට තියෙන මෙන්න මේක පුරුදු කරපු නිසා මේකේ වටිනාකමෙන් ප්‍රයෝජන ගන්න තියෙන්නේ. ඔය වගේ නෙවෙයි දැන් ලොකු ලෙඩක් නේ පොඩි ලෙඩක් හැදුනත් අන්න ඕක අපිට වැඩේ ගන්න පුළුවන්. දැන් ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ මිනිසර කම්මැලි වෙන්න හේතු අටක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට වීරිය වඩන්නත් හේතු අටක් තියෙනවා. දැන් හොඳට කන්න හම්බුනහමත් කම්මැලිය කරන්නේ කෑව වැඩි කියලා නිකන් එන්නේ. ඒ වගේම අඩුවෙන් කන්න ලැබුණාමත් නිකන් ඉන්නවා. ලෙඩක් හැදෙන්න හැදීගෙන එනකොටත් ඔන නිකන් ඉන්නවා ලෙඩේ හැදේ කියලා. ලෙඩේ හොඳ වුණාට පස්සෙත් ඔන නිකන් ඉන්නවා. ඒ වගේම තෑරානි ඔය වගේ අටක් හේතු අටක් එන්නන වගේම අනිත් පැත්තට වීරය වඩන කෙනෙකුට ඔයින්නොයි හේතුම අනිත් පැත්තට ගන්න පුළුවන්. ලෙඩේ හැදීගෙන එනකොටම ඔන්න දැන් ලෙඩේ හැදුනොත් භාවනාවක් කරගන්න වෙන්නේ නැහැ කියලා පුළුවන් තරම් වීරය වැඩි කරගන්න. ඒ වගේම ලෙඩේ තියෙන අතරෙත් හොඳට සිහියෙන් මේක දිහා බලාගෙන ඉන්න. ඒ වගේම ලෙඩේ හොඳ වෙගෙන එනකොටත් මේ පහුගිය දවස්වල පොඩ්ඩක් හරි වැඩේ කරගන්න අමාරු නා කියලා ඒ දවස්වල සක්මන් කරගන්න බැරි වුණා. ඔන්න ඒක නිසා දැන් ඊට වඩා වැඩි එෆර්ට් එකක් දැම්ලා දැන් ලෙඩේ හොඳ වෙගෙන එනකොට ඔන්න තව ටිකක් වීරිය වැඩි කරගන්න හොඳ අවස්ථාවක් කරගන්න. දැන් ඕ වගේම තමයි අපිටත් මේ ලෙඩක් කරදරයක් එන වෙලාවෙදිත් අපිට පුළුවන් ඒක අනිත් පැත්තට හොඳ පැත්තට හරව ගන්න. දැන් ඒ වැඩේ කරගන්න උත්සාහ කරන්න. ඒ වගේම ඊළාට අර පස්සේ කිව්වනේ මේ කලින් ඉඳා අවුරුදු ගාණක් තිස්සේ රෙකෝඩ් කරගත්තු ඒවා දේවල් අහගෙනවා කියලා. එමෙන් මේක තමයි අපි එකම දේ අහනකොට ඒ දවස්වල අහපු දේ නෙවෙයි දැන් මේ දවස්වල අහනකොට තේරෙන විදිය. එතකොට තව මාසිකෙන් ඇහුවනම් එතකොට තේරෙන විදිය තවත් ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි අපි අර යම් කිසි ඉවලූෂන් එකක් මේ භාවනාවත් එක්ක සිද්ධ වෙනවා. තේරෙන්නේ නැහැ මෙහෙම එකක් වෙනවා කියලා. ඒක තමයි එක හුස්මක් සිහියෙන් ගත්තත් ඒක මේ චූටි ඉෆෙක්ට් එකක් අපිට ලැබෙනවා. චූටි කියලා කියන්න බෑ. ඒකෙන් එන ප්‍රයෝජනේ කියන්නේ ප්‍රයෝජනයක් නැති දෙයක් නෙවෙයි මේකෙන් සිද්ධ වෙන්නේ. අර මොකක්ද අර බූරුවගේ පිටේ අර පිදුරු පටවපු කතාව දන්නව ඇති නේද? මොන අන්තිම මේ බූරුවගේ කොන්ද කඩන් වැටෙන්නේ අන්තිමටම පටවපු පිදුරු ගහෙන් නෙවෙයි. මුලේ ඉඳලා පටවපු පිදුරු ගහෙන් ගහ හැම එකකම ඉෆෙක්ට් වෙලා තමයි අන්තිමටම කොන්ද කඩන් වැටෙන්නේ. මෙන්න මේ වගේ තමයි අපිට දැනුන්නේ නැති වුණාට මේ භාවනාවක් කරනකොට සක්මනක් කරනකොට තියෙන අඩියක් ගානේ මේ සිහියෙන් හුස්ම ගන්නකොට මේ ගන්න එක හුස්මක් ගානේ ප්‍රයෝජනයක් සිද්ධ වෙනවා. හැබැයි ඕක දැනෙන්නේ අපිට කලක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඒ දාහපු බණ අදාහනකොට ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට තේරෙන්නේ. ඒකම තව ටික දවසක් ගිහිල්ලා ආයෙත් හවත් තේරෙන්නේ ඊටත් වඩා වෙනස් විදිහකට. එතකොට මේ විදිහට මේ දැන් අපිට වැඩිපුර දැනෙන දැන් බණවලත් හැම බණකම නෙවෙයි ওই අතරින් Tamanට ටිකක් අරකට ක්ලික් වෙන වගේ ගති බණ තියෙනවනේ. අන්න ওই වගේ එකක් ආයෙත් මාස කිහිපයකට සැරයක් අහලා බලන්න. එතකොට ඒ ක්ලික් වෙන ගතිය තව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. හැම බණකම එකම විදිහට නෙවෙයි. එක එක බණ එක එක විදිහට දැනෙන්නේ. සමහරුට අනිත්‍ය ගැන කියන බණ වැඩිපුරට තේරෙන්න පුළුවන්. තව කෙනෙකුට දුක ගැන කියන එක වැඩිපුර දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට අනාත්ම ගැන තියෙන දේවල් වැඩිපුර දැනෙන්න පුළුවන්. තව කෙනෙකුට වෙන මොකක් හරි පටිච්ච සමුප්පාද වෙන මොකක් හරි වෙන විදියක වෙන උදාහරණ වලින් කියන එක දැනෙන්න පුළුවන්. ඔන්න ඔය විදියට මට වැඩිපුර දැනෙන එකක් තියෙනවා. එකක් හරි කීපයක් හරි දෙනවා. අන්න ඒ වගේ දේවල් හැම සැරින් සැරේ හැම කරදරයක් වුණාම මෙහෙම වෙන වෙලාවකදී වගේ සැරින් සැරේ නිකන් අහලා බලන්න. ඒ අහන්න අහන්න ඒකේ දැනෙන ගතිය ටික ටික වැඩි වෙන්න පුළුවන්. ඉතින් මේකත් හොඳ, කියන්නේ අහන් ඉන්න අනිත් අයටත් හොඳ දෙයක් කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. පින් පිරුවන් සරණයි.
පිරුවන් සරණයි.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඊළඟට තව කෙනෙක්ට අවස්ථාව ලබා දෙන්න පුළුවන් අපිට. ඒ සඳහා සූම් මතස්ව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි. දැනට කවුරුවත් ඉදිරිපත් වන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම මට තියෙන යම් ගැටලුවක් වගේ දෙයක් ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් මම අවුරුදු මම හිතන්නේ 4ක් විතර මේ සතිමත් වීම සම්බන්ධව සිදු කිරීම කරනු ලබනවා. එතනදී මට දැන් තේරෙනවා ස්වාමීන් වහන්සේ මම හිතලා මෙහෙම මුකුත් කරන්න දෙයක් යෙදෙන්නේ නැහැ. ඒ සතිමත් වීම ඉබේම වගේ සිද්ධ වෙන බවක් තියෙනවා. ඉතින් මම බැලුවා මට මේකේ හිතලා මොකක් හරි කරන්න ඉම්ප්‍රූවමන්ට් එකක් මොනවද තියෙනවද කියලා. මට එහෙම පේන්නෙත් නැහැ. සාමාන්‍ය මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙන දේවල් තමයි කරන්නේ. ඒක ඉබේම සිද්ධ වෙනවා ස්වාමීනාස. ඉතින් මට හිතෙන්නේ නැහැ මම එතන අලසි වීමක් හෝ වීරිය අඩු වීමක් හෝ තියෙනවද කියලත්. මට මාව නිරීක්ෂණය වෙනවා ඉබේම වගේ බාහිරෙන් ඉන්න කෙනෙක් මන් දිහා බලනවා වගේ. සහ හිතේ යම් කිසි වෙනස් වීම ඇති වෙනකොට ඒකට ප්‍රබලව ඇඟිලි ගැස්වීමක් සිද්ධ කරන්නෙත් නෑ. අර නිරීක්ෂණය වෙමින් ඒ හරහා ඒ එන දත්තරික වගේ යම් දෙයක් ලැබෙමින් පවතිනවා. මට ඉතින් සොයනාසේ මුකුත් කරන්න දෙයක් පේන්නේ නෑ. ඉතින් මං මට ඒක ඔබවහන්සේට ඉදිරිපත් කරන්න කැමති. ඔබවහන්සේගේ අදහස සහ උපදෙස් කුමන වගේ වෙයිද කියලා දැනගන්න. මට එහෙම කරන්න වෙනසක් කරන්න හිතෙන්නෙත් නෑ, ආසාවකුත් නෑ. නිකන් ඔහේ අර ගඟක් දිහා ගලනකොට ඒ ගඟ දිහා නිකන් බලාගෙන ඒ බාහිරෙන් ඉඳන් බලන් ඉන්නවා වගේ මම බලාගෙන ඉන්නවා. වැඩ කරනවා නමුත් ඔහේ වෙන්න දීලා තමයි ඒ දේවල් දුත් සිද්ධ වෙන්නේ. එහෙමයි සයන්ස්. ඔබ වහන්සේගේ උපදෙස් ලැබෙනවා නම් හොඳයි, අවසරයි.
ওই වෙලාවට ආවහම සමහරවිට ඔතන අල්ල ගන්න තියෙන ගතියක් ඇති. දැන් අපි බලමු, දැන් බලන් ඉන්න මමෙක් ඉන්නෝනේ නේද? දැන් කතා කරමු මමෙක් ඉන්නෝනේ. දැන් මේ රෙකෝඩින් එක අහලා බලන්න, ඕකේ මම කියන වචනේ කොච්චර කියවුනාද කියලා. දැන් මම තමයි මේ බලන් ඉන්නේ. මෙහෙම වෙන වැඩේ වෙන දීලා බලන් ඉන්න මමෙක් ඉන්නෝ යටින්. ඔතෙන්ට එන එක ගොඩක් හොඳයි. හැබැයි ඔන්න ඔතනට ආවට පස්සේ මට මෙහෙම අවස්ථාවක් ලැබිලා තියෙනවා, මට මෙහෙම පුළුවන් ඕන දෙයක් විහා බලාගෙන ඉන්න මට පුළුවන් කියලා. අන්නේ ඉන්න මමෙක් ලොකුවට ඉන්න මේ වැඩ කරන මමයා අතහැරලා තියෙන්නේ. බැ මේ වැඩ නොකර නිකන් ඉන්න මමෙක් අනිත් පැත්තෙන් අල්ල ගන්නවා සමහරලාට. අන්නේ ඒ தත්ත්වයට ගියත් ඒකත් තව පැත්තක අන්තයක් වෙනවා. ඒක නිසා දැන් මේ වැඩ කරන ලෝකෙත් එක දුවන පස්සෙන් දුව ලෝකෙ පස්සෙන් දුවන මමයා අතහැරලා ඕක දිහා නිකන් බලන් ඉන්න, අනිත් අය නම් දුවනෝ මම නම් දුවන්නේ නැහැ කියලා ඔන්න අනිත් පැත්තෙන් මම කල්ලා ගන්න පුළුවන්. ඒ දෙකම මේ අර මමයාට වඩා මේක ටිකක් හොඳයි. හැබැයි හොඳයි කියන්නේ අර සාපේක්ෂ හොඳක් විතරයි. ලෝකෙ දේවල් පස්සේ දුවන මමයා හරි අමාරුද? එහෙනම් ලොකු දරතයක් පරිලායක් තියෙනවනේ. වැ නිකම බලන් ඉන්නවා මෙයාගෙත් යම් කිසි මට්ටමක මමෙක් ඉන්නවා. ඕකත් අතහරින්නවනේ යම් කිසි මට්ටමකදී. ඒක අතහරින්න කියන එකත් එකපාරට කරලා මේ උමනාවෙන් කරන්න බැරි දෙයක්. මොකද අර දුවන මමයා නම් අතහරින්න පුළුවන්. බැ මේ බලන් ඉන්නවා මෙයා අතහරින එක නිකන් එකපාරට උමනාවෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට අතහරින මමෙකුත් ඉන්නවා. මේ බලන් ඉන්නවා මෙයා අතහරින්න මමයා ඉස්සරහට එන්න එපාය. ඒකත් තව අමාරු වැඩ. ඒක නිසා ඔන්න ඔතෙන්ට ආවට පස්සේ ඕකෙත් මෙන්න මේක තවත් එක අවස්ථාවක් කියලා විතරක් තේරුම් ගත්තනම් ඊට ඉස්සරහට යන්න පුළුවන්. මෙන්න මෙතන අල්ලගත්තොත් එතනින් ඉස්සරහට යන්න තියෙන හැකියාව ටික ටික අඩු වෙනවා. එපාර ඔන්න මම අල්ල ගන්න. මෙතන මට පුළුවන් අනිත් අය දුවද්දි මට නවතිලා බලන් ඉන්න පුළුවන් කියලා අන්න එතන මම යා ටිකක් අර අඟ උස්සන ගතිය ටිකක් වැඩි වෙන්න පුළුවන්. දැන් මේ ලැබිච්ච අවස්ථාව නරකයි කියනවා නෙවෙයි. මේක හොඳයි අනිත් ඒවට සාපේක්ෂව. මෙතනින් තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕන කියන බව දැනගෙන හිටියානම් ඕකටත් ලොකු වටිනාකමක් නොදී හිටියානම් දන්නේ නැතුව ටික ටික ඉස්සරහට යවේ. මෙතන නැවතුනොත් මේක හොඳයි කියලා නැවතුනොත් දැන් මට පුළුවන් අනිත් වගේ නැතුව කරදරයක් වුණත් මට මේක දිහා බලන් ඉන්න පුළුවන්. අනිත් අය වගේ මේවට අත දාන්න නැතුව මේකේ දිහා ගා ගන්න නැතුව ඉන්න පුළුවන් කියලා මම යා අල්ල ගන්න ගතිය ඔතන වැඩි වෙන්න පුළුවන්. මේ වැඩසටහනවත් මම නැතුව මෙහෙම වැඩේ කර කෙරෙන මමෙක් ඉන්නවා කරන මමෙක් නැතුව කියලා අල්ලගත්තොත් එතන හිර වෙන්න තියෙන ගතිය ටිකක් වැඩි. ඒ නිසා මේක තේරුම් අරගෙන ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. මේක බලෙන් අතහරින්නත් බෑ අර වගේ. මේක තේරුම් අරගෙන ඉන්න ඕන මෙන්න මේ මම යට තියෙන වටිනාකම ටික ටික අඩු වෙලා අඩු වෙලා දිය වෙලා යන්න පුළුවන්. අන්න ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. එහෙම නැතුව මේක වැරදයි වැරදි කියනව නෙවෙයි. මෙතනින් තව ඉස්සරහට යන්නත් උමනාවක් තියෙනවා කියලා දැනගෙන ඉන්න එක තමයි තියෙන්නේ. මම හිතනවා තේරුණා කියලා.
එහෙමයි සොයින්ස්, ඒක බොහොම පැහැදිලි. ඔබ වහන්සේ ඒක හරියටම මේ විස්තර කරා. ඒ අර සියුම් වෙන්න වෙන්න එතන හරි අමාරු ඒක මේ ටැකල් කරන්න. දැන් අර ඔබ වහන්සේ කිව්වා වගේ වේගයෙන් යන ඉස්සර, දැන් මම සාමාන්‍යයෙන් මම මාව වෙන අයට කම්පෙයාර් කරන්නේ නැහැ. ඒක මොකක් හරි සසර ගතියක් එන්නේ නැති, මම මාව කම්පෙයාර් කරන්නේ අවුරුදු 5කට 10කට 15කට කලින් හිටපු මගේ ස්වභාවයත් එක්ක තමයි මම කම්පෙයාර් කරන්නේ. ඉතින් අර මමත් ඒ ටික ටික සියුම් වෙලා තියෙනවා. ඒත් ඔබ වහන්සේ කියන එක හරි, ඒක සියුම් වුණත් තියෙන තියෙනවා තමයි මම කියන හැඟීම තියෙනවා. ඒ වගේම අර උවහන්සේ කිව්ව විදිහට ඒක අර ඉස්සර කරන කෙනායි හිටියේ, දැන් ඒක කෙරෙන කෙනෙක් ඉන්නවා කියන එක හු කෙර වෙන විදිහේ මම එක්කසලා ඉන්නවා කියන එකත් මට අවබෝධය. එකම දේ අර ඒක ඍජුව අල්ලන්න බෑ. ඒක මේ සියුම තියෙන්නේ, ඒක ටිකක් සියුම් ලේයර් එකක වගේ තියෙන එක. මේ එතනින් මගේ අපහසු බව තිබිල්ල තිබුණේ සහ අලසකමකුත් ආවතනදී. මොකද අර ප්‍රබල වැඩ කරන මමයා අයින් වුණාට පස්සේ ඉන්න සියුම් මමයාත් එක්ක මුකුත් කරගන්න බෑ. ඉතින් කම්මැලිත් තියෙනවා, එතන ෆ්‍රස්ට්‍රේෂන් එකකුත් ටිකක් ආවා. ඒ ඔබවහන්සේ කියන එක හරි සවන. එතකොට දැන් මේ සියුම් මමයාව අත්හරි වටිනාකම නොදී අත්හරිනව නම් ඊළඟ තත්ත්වය මොන වගේ එකද සවන? දැන් මෙතනින් ඉස්සරහට එන ස්වභාවය ගැන අවබෝධයක් කොහොමද මං ඇති කරගන්නේ? ඒක අපි කොහොමද මේ ඩිෆයින් කරගන්නේ? එතන තමයි අනිත් ගැටලු ස්වාමීනා. ඊළඟ ස්ටේජ් එක මොකද්ද කියලා අදහසක් කොහොමද බවන්සේ?
ඊළඟ தත්යේ තේරුම් ගන්න මමෙකුත් ඉන්නෝනේ. මම මෙතෙන්ට යන්න ඕනේ කියලා නේද? එතකොටත් මමෙක් යම්කිසි මට්ටමකින්. ඒ වෙනුවට ඔතන තියෙන මෙන්න මෙතනත් මමෙක් ඉන්නවා කියන එක දැනගෙන හිටියානම් අන්න ඒ මමයාට තියෙන වටිනාකම අඩු වෙනවා. අඩු වෙන්න ඊළඟ தත්යේ ඉබේම යවෙනවා. ඒක අර අර ලොකු වැඩ කරද්දි නවත්තනෝ වගේ හිතලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් ওই මට්ටමට ටික ටික එනකොට ඔකටත් එකපාරට ආවේ නැහැ නේ. ඔයා කාලයක් ප්‍රැක්ටිස් කරලානේ ওই පැත්ත ඔතෙන්ට ආවේ. ඊට පස්සේ ඔන්න ඕකත් ඊළාට ওই දැන් ආපු தත්ත්වෙත් හොඳ මෙතනත් මමෙක් ඉන්නවා කියලා දැනගෙන හිටියානම් එතකොට ඒ මමයාට තියෙන වටිනාකම අඩු වෙනවා. නැත්නම් මෙතෙන්ට මේ හරියට එනකොට කරන්න දේවල් නැති කෙරෙන දේවල් වෙන්නේ ඔක. කෙරෙන දෙයෙදිත් ඔන්න මෙන්න මෙහෙම මම මෙතන ඉන්නවා කියලා සිවුම් මට්ටමේ ඉන්නවා කියලා දැනගන්න එක විතරයි තියෙන්නේ. ඒක අරිට වඩා සිවුම් මට්ටමේ මූ ටිකක් අමාරුයි ටැකල් කරන්න කියලා දැනගන්න එක තමයි හොඳම දේ තියෙන්නේ. කරන්න කියලා දෙයක් නැහැ. ඒ වගේම දැන් මෙතෙන්දී මේ දවා කිව්වා වගේම දැන් මෙතෙන්දී මහා කියන අනිත් ලොකු මමයට වඩා මූ අඳුර ගන්න එකත් අමාරුයි. අඳුර ගන්න හදනකොට ඌ වෙන පැති වලින් ගහන්නේ. යාර ලොකු මට්ටමේ රළු මට්ටමේ මිනි මරණ අඟුලි මාලට එහෙම කෙලින්ම කියපු ගමන් අහුණා. අඹ බාලට එහෙම කෙලින්ම කියනකොටම තේරෙනවා මේක. ඊට වඩා සිවුම් මට්ටමේ ඒ කාලේ ඉන්නේ නැති මේ මදුරු එක්කත් මරපු නැති මිනිස්සු. පිරිමි කෙනෙක් දිහා ඇහැ කර බලපු නැති පතිවතරකගෙන හිටපු ගෑනු ඉන්නේ නැති. හැබැයි ඒගොල්ලන්ට ඒ එතනින් ඉස්සරහට යන්න අමාරුණා. මොකද ඒ මට්ටමේදී යාට තේරුම් ගන්න අමාරුයි. මොකද මම හොඳයිනේ. මේ හොඳම මේ අතාරින්න ඌමනාවක් නැහැ. ඔය වගේ තමයි. ඔතෙන්ට එනකොට ටික ටික උඩට එන්න එන්න මෙතන ටික ටික අල්ල ගන්නවා. මේක හොඳයිනේ අනිත් අයට සාපේක්ෂව. අන්න ඒක නිසා මෙන්න මෙතනත් අතහරින්න ඕන කියලා දැනගන්න එක තමයි ලොකුම දේ තියෙන්නේ. මෙතනත් අවසානය නෙවෙයි කියලා දැනගත්තනම් එතෙන්ට තියෙන වටිනාකම ටික ටික අඩු වෙනවා. දැන් ඔතෙන්ට ආවේ අරිට වඩා ඔතන වටිනවා කියලා දැනගෙනනේ. හැබැයි මෙතනත් කෙලවරක් නැහැ කියලා, මෙතනත් ඇති දෙයක් නැහැ කියලා, මෙතනත් තියෙන තව පොඩි චූටි හරි කක්ක පොඩ්ඩක් මෙතන තියෙනවා කියලා දැනගත්තන ඒකෙන් අතහැරෙනවා ඉබේම. එහෙම නැතුව කරන්න කියලා දෙයක් නැහැ. ඉතින් කරන්න කියලා ඊළඟට යන්න ඕනේ මෙතෙන්ටයි කියලා දැනගෙන යන ගමනකුත් නෙවෙයි. අර මොකද ලොකු සෑහසි කියන වගේ ඕන ගිනි අඟුරක් වයන් කියලා අනින්න තියෙන්නේ.
එහෙමයි සොයනස. එතකොට අපි දැන් ඒ මමයා කියලා දකින අවබෝධය කඩන්න සොයනස. මෙතන වැඩ කරන්නේ ධර්මතාවයක් මිසක් මම කියලා මේ සියුම් හරි ගුරුසු හරි පද්ධතියක් නැහැ එහෙම නැතුව මෙතන ධර්මතාවය ක්‍රියාත්මක වෙන්නේ කියලා මට අදහසක් එනවා සමහරට ඒක ඒ ස්වාමීන් වහන්සේ ඒකෙදි හිත
එන්නේ මට අදහසක් එනවා කියලා නේ කියන්නේ
එහෙම 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 එහෙම
يعني ඒ දැන් මේ හිතක් දැන් ඔය ඇත්තරම ගත්තොත් දැන් මේ ටිකක් අර දරුණු පැත්ත අභිධර්ම පැත්තට යන වෙන්න පුළුවන් ඇත්තරම ගත්තොත් මේ සිතුවිලි පරම්පරාවක් නේ මම කියලා කියන්නේ. ඒතර මේ හැම සිතකම ඒත ඇතුළ මේ මම කියන එකක් මතුවෙලා තියෙනවා. අපි රහතන් වහන්සේගේ අර අපි ප්‍රතග්ජනයගේ හැම සිතකම මමයා කියන එක යම් කිසි මට්ටමක තියෙනවා. එතන මේක ධර්මතාවයක් කියලා තේරෙනවා කියන්නේ ඒක ඇතුළත යම් කිසි මට්ටමක මමෙක් ඉන්නවා කියන එක යම් කිසි මට්ටමක ඉන්න ඒක සිවුම් මට්ටම ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේක හිතලා නෙවෙයි ඉබේම මතුවෙන්න ඕනේ. අන්න ඒකෙත් මෙහෙම ඉන්නවා කියලා දැනගන්නකොට අන්නේ මමයට පොඩ්ඩක් තොක්කක් වෙනවා. එහෙම එහෙම ටික ටික මූට මේ දැනෙනවා මේක ධර්මතාවයක් කියලා දැනෙනවා. අන්නේ දැනෙනකොට අර ලොකු මමයට තොක්කක් වෙනවා. ඊට පස්සේ මෙන්න මේකත් මේ දැනෙන මමෙකුත් ඉන්නවා කියලා ආයෙත් පොඩ්ඩක් හරි ආවට හරි මතක් වෙනවා. අර පොඩි එකාටත් යම් කිසි මට්ටමක තොක්කක් වෙනවා. તો ඒ විදිහට ටික ටික මේ සිවුම් කරගෙන යන යෑමක් තමයි තියෙන්නේ.
එහෙමයි සන්නස් ඒක හරි අමුතු අමුතු සටනක් මං හිතන්නේ එතනට
මෙච්චර කාල කරව දැන් අපිත් කිව්වට අපිට කිය අපිත් කියනකොට එහෙම කියනවා කෙරෙනකොට එහෙම
ඒක
අපිත් කියනවා ඉතින් මෙහෙම තමයි කියලා වෙනාට කෙරෙනකොට හොම නේ ඉතින් අනේ මෙච්චර කාල කරපු දෙයක් නෙවෙයි අපි සංසාරේ පුරා පුරුදු වෙලා තියෙන මොකද්ද මේ මම පෝෂණය කිරීමක් නේ කොහොම ගියත් දිවලෝකේ ගියත් එන කොහේ හරි ගියත් අපායේ ගියත් මම තමයි වැඩිලා තියෙන්නේ එතකොට අනිත් පැත්තට හරනවා කියන්නේ ඉතින් එච්චරම මේ හිතන තරම්ම ලේසි නෑ මේ ඉතින් අපි බලමු ඉතින් ඔහොම කරගෙන යන එක තමයි තියෙන්නේ ඉතින්
එහෙමයි සයි මේ මට එන්නේ මම ඇඉන්නේ නිකන් අර ගරිල්ලා උපක්‍රම වලින් වගේ හැංගෙනවා එළියට එනවා හැංගෙනවා එළියට එනවා
ගරිල්ලා වලට වඩා උන් දන්නේ හෙන පොඩි දෙයක් මේක තමයි ලොකුම මේ ලොකුම මාපියාකාරය මම ඊට එහා දෙයක් නෑ මේ මාරයා කියලා නමක් දාගෙන තියෙනෙත් මෙන්න මේ මමයාටම තමයි ඉතින් ඌට වඩා දරුණු එකෙක් මේ කවුරුවත්ම නැහැ. දැන් සමහර තේර ගාථාවල එහෙම කියවෙන්නේ මේ මූ තමයි මේවා එක්කගෙන ගිහිල්ලා අපායට එක්ක යන්නේ දිව්‍ය ලෝකෙ එක්ක යන්නේත් කොඩි දාන්නේත් මේ ඔටුනු පලන් දාන්නේත් මේ ටොයිලට් වලේ ඉන්න පණුවෙක් බාට පත් කරන්නේත් මේ මමයාම තමයි ඉතින් කරකව කවයි හාට මෙහාට යනවා. මේ භවයේ අම්ම වෙනවා තාත්ත වෙනවා ලබන භවයේ බිරිඳ වෙනවා මේ භවයේ දැන් බණ කියනවා ලබන භවයේ ඕගොල්ලන්ගේ මම බණ අහන්න පුළුවන් ওই විදිහට ඒක කැරකි කැරකි දෙපැත්ත මාරු වෙයි මේක දිගේ යන යෑමක් මේ මමයා තමයි දෙපැත්ත මාරු කර කර යන්නේ දැන් ඌට ඉතින් ලේසි නෑ ඌ මේ යන ගමන නවත්තන එක මේ ඉඩ දෙන්නේම නෑ ඉතින් මේක නවත්තන්න පුළුවන් තරම් මේ මමයාට මගේ දිහා බලාගෙන මේක නවත්ත ගන්න තමයි තියෙන්නේ
එහෙමයි සොයනස් බොහොම පැහැදිලි බොහොම පින්නු වහන්සේට මට පැහැදිලි සොයනස් මම ඒක ඒක ගැන විශේෂ අවධානයෙන් ඉන්නම් ඒ මමයා ගැන තියෙන වහන්සේ කරපු විස්තරය හොඳට හිතට කාවේ දුනා මම ඒක ඊළඟ උත්සාහ විදිහට එතනට එන්න සොයනස්
මේකට මම උත්සාහ කරන්නේ නැතුව ඒ දිහා පැත්තෙන් බලාගෙන හොරාට වගේ බලන් ඉන්නේ
ඔව් ඒක හරි අමුතු ඉසයිනස් මම ඒක බලන්න මොකද්ද එතන එන්නේ කියලා උතන මම කියන වචනේ කියනවා ඒක මම දන්නෙත් නෑ අතර මේක අර
ඒක තමයි දැන් බණ කියන්නේ මමත් බණ කියවෙනවා ඒක එහෙම තමයි ඒක දැනගෙන කරන එක තමයි තියෙන්නේ මේකත් කියන්නේ මගේ මතු වෙන්නේ මම මෙතන ඉන්න බණ කියන මමෙකුත් ඉන්නවා කමඨාන් සුද්ධ කරන මමෙකුත් මෙතන ඉන්නවා කියලා දැනගත්තා නම් අන්න එතකොට ඒ වටිනාකම ටික ටික අඩු වෙනවා
ඕසනස ඔව් එහෙමයි බොහොම පින්න බා සමහරට මට හිතෙනවා දැන් භාෂාව හැදිලා තියෙන විදිහත් අර මම කියන රූපය මේ ගොඩක් කුළු ගැනෙන විදිහටනේ අපේ ඔක්කොම භාෂා හැදිලා තියෙන්නේ එතකොට දැන් මම ප්‍රකාශය කරද්දිත් භාෂාවිනුත් මම කියන එක සකස් කරනවා මම හිතන්නේ මට විරුද්ධ භාෂාවක් වැඩ කරනවා ඒ වගේ කියන්නේ නිවන අවබෝධ කරනවා කියන ප්‍රතිපදාවට විරුද්ධව තමයි මේ භාෂාවත් සැකසලා තියෙන්නේ කියලා හිතනවා භාෂාවත් එක අතකින් මායාගේ නිෂ්පාදන අතරට ඇතුළත්ය කියලා හිතන විදිහටම ඒකත් තීව්‍රව තියෙන්නේ ඒ මමත්වයේ තමන් තුළම නැවත නැවත ස්ථාවර කරන දැන් මම ඔබ වහන්සේට අර ඒ ප්‍රකාශය කරද්දිත් ඒ මම කියන එක හැදි හැදි තමයි වාක්‍යයත් හැදෙන්නේ ඒක හරි අමුතුම සරණක අවස්ථාවේදී බොහොම පින් සයන්නා සුබ වන්සෙට
ඒක දෙත් මතක් කර බෙදෙන මේ භාෂාව තමයි ඇත්තටම අපිට ලොකු ලොකු හරස් වීමක් වෙලා තියෙනවා මම යා නැතුව මේ උත්තම පුරුෂයෙක් කියලා මතු වෙලා ඉන්න මේ භාෂාව තනියම ඉන්නකොට ඔන්න ඔකේ භාෂාව ඕනේ නැහැනේ. භාවනාවක් කරනකොට සතියක් වඩනකොට හුස්ම දිහා බලාගෙන ඉන්නකොට භාවනාවක් ඕනේ නැහැ. මේ වචන කියලා කියන්නේ භාෂාවක් කියලා කියන්නේ අපි සම්මත කරගත්තු දෙයක්. සම්මතයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම දෙන්නෙක් පිරිසක් ඉන්න ඕන. දැන් මේ පිරිසක් වෙනකොට දෙන්නෙක් වෙනකොට මේ සම්මතය වැඩි වෙනවා. මම එයා තව තව ලොකු වෙනවා. තනියම ඉන්නකොට මම එයා පෝෂණය වෙනවට වඩා දෙතුන් දෙනෙක් පිරිසක් ඉන්නකොට පෝෂණය වෙන මම එයාගේ වටිනාකම ලොකු වෙනවා. දැන් ඒවත් එක්ක ආපු තව පස්සේ කාලෙක හදාගත්තු දේවල් තමයි මේ භාෂාවල් කියන්නේ. දැන් මේ භාෂාවෙත් මෙන්න මෙහෙම භාෂාව කියන්නේ මේ සම්මත කරගත්තු දේ. මේ අවුරුද්ද කියලා කියන්නේ සම්මත කරගත්ත දෙයක්. මේ අවුරුද්ද සම්මත කරගත්තු අවුරුද්දට අපි කොච්චර වටිනාකමක් දෙනවද කියලා බලන්න. දැන් වචන වලට භාෂාවට කොච්චර වටිනාකමක් දෙනවද කියලා බලන්න. අන්න ඒවට වටිනාකම දෙන එක අඩු කරන්න මේ යට මට්ටමට අපි ටික ටික ගිඳා බහින්න. එතකොට මේ යට මට්ටමට යන්න යට මට්ටමේ තියෙන කෙලෙස් සියුම් මට්ටමේ කෙලෙස් අපිට අල්ලන්න පුළුවන්. අන්න මේවා තේරුම් අරගෙන ටික ටික පල්ලෙහාට බහින එක තමයි අර යට අඩියේ තැම්පත් වෙලා තියෙන මණ්ඩි මට්ටමේ තියෙන කෙලෙස් මතු කරගන්න පුළුවන්. මේ උඩ තියෙන මේ ලොකු දේවල් වලට තියෙන වටිනාකම ටික ටික අඩු කරන්න. හොඳයි.
එහෙමයි ස්වාමීනි, මේ ධර්මයේ හරි විශ්මිත දෙයක්. බොහොම පින්න වහන්සේට විදියට මේ කරුණ ඉස්මතු කරාට බොහොම පින් දරුවන් සරණයි. ඊළඟට තව කෙනෙකුට අවස්ථාව ලබා දෙන්න පුළුවන්. අපිට තව යම් වෙලාවක් සුළු වෙලාවක් තියෙනවා. දැනට ස්වාමින්වහන්ස කවුරුවත් ඉදිරිපත් වෙන බවක් පේන්නේ නැහැ. අපි එහෙමනම් ඔබ වහන්සේට පාදාභිවන්දනා පූර්වකව නමස්කාර කරමින් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරමින් ස්තුතිය ප්‍රකාශ කරනවා. අපේ වැඩසටහනට ප්‍රශ්න උත්තර වාරයට පැමිණ මෙසේ බොහෝ ගැඹුරු සහ වටිනා අර්ථ සම්පන්න උපදේශ ස්කන්ධයක් රාශියක් ලබා දීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් පත්වේවා. ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ඉතාම ශීඝ්‍රයෙන් අප්‍රමාදීව අත්පත් වේවා. සාදු සාදු සාදු. සම්ප්‍රදායිකව සම්මත සාදු 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 සම්ප්‍රදායික සම්මත පුණ්‍යානුමෝදනා කිරීම සඳහා මම ලිලංග අක්කාට මේ වෙලාවේ ආරාධනා කරන ලබනවා. බොහොම පින් ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
නාමන්ත අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. අද දවසේත් ඔබ වහන්සේලා මේ අලුත් අවුරුද්ද දවසේ සම්මත වශයෙන් අලුත් අවුරුද්ද දවසේ අපේ හැම දෙනාටම ඉතාමත් හරවත් ධර්මානුශාසනාවකින් සහ කමතහන් පිළිබඳ ගැටළු निराකරණය කිරීමෙන් වටිනා උපදෙස් රැසක් ලබා දුන්නා. මේ සියලුම පින් ඔබ වහන්සේලාට අත්පත් වේවා. එසේම නිස්සරණ වනයේ වැඩ වසන ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු එදා පටන් මේ වෙනකන් මේ වටිනා දහම අපට හඳුන්වා දීමට කටයුතු කර සහ දැනටත් කටයුතු කරමින් පවතින කල්යාණ මිත්‍ර සංඝ රත්නයට මේ පින් අත්පත් වේවා. ඇසට පෙනෙන හෝ නොපෙනෙන පින් බලාපොරොත්තුෙන් යම් ජීවියෙක් සිටිනා මේ සියලුම ජීවීන්ට මේ පින් ලැබේවා. මෙම වැඩසටහන සංවිධානය කරන ලද සහ නොඑක ආකාරයෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට උපකාර කරන සියලුම දෙනාට මේ පින් අත්පත් වේවා. මෙවැනි කටයුතු වලට අතහිත දෙන්න දෙවිදේවතාවුන්ටත් අපගේ නමින් මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදනා කිරීමට ගාථා සජ්ජායනා කිරීමට අවසරයි. එත්තාවතාච අම්හෙහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා නුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තුලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ත්වං සදා. ඉදං ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදංවෝ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ ඉදංවෝ ඥාතීනං හෝතු සුකිතා හොන්තු ඥාතයෝ අප සැමගේ ප්‍රාර්ථනාව ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ
සුඛී හන්තු
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයං කමතමේ බන්තේ
මාමි කමිතබ්බං
ඕකාසකමාමි බන්තේ
කී හන්තු
ဒုတိယံපි ඕකාසකමාමි බන්තේ
කී හන්තු
තතියံපි ඕකාසකමාමි බන්තේ
අභිවාදන සීලෙස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්ත අංගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු
එහෙනම් සීල දෙනාටම තෙරුවන් සරණ වේවා. අපි මේ පැත්ත විසන්දි වෙනවා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
බොහොම පින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි.